prototypingul tu ni kauru saadu kaariya samanta chakvalisu atra gacchantu devata saddhammam muni rajas sunantu sagmukkaram dhamma savana kalu ayam badanta dhamma savana kalu ayam badanta dhamma savana kalu ayam badanta namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa pingatni me wana vita me pingatun me anapana sati samadhi pihita kalayutu karaniya dharma saha nokalayutu akaraniya dharma hondata therum aragena tiyena den ada balavruttu wenne me buddha desanave ප්‍රායෝගිකවම මේ කෙලෙස් මුල් තුන රාග මුල ද්වේෂ මුල මෝහ මුල උදුරා දමන්නට උපකාරක මේ නිබ්බේධික පරියායේ ඉතාමත්ම වැදගත් සූත්‍රයක් පිළිබඳව කරුණු කීපයක් දේශනා කරන්න. මේ සූත්‍රයේ නම සත්තට්ඨාන කුසල සූත්‍රය සත්තට්ඨාන කුසල සූත්‍රය බුදුහාමුදුරුව දේශනා කරවදාලේ මේ මග හොයන පින්වතුන්ට මාර්ගයේ ටිකක් හරි දැනගත්ත පුද්ගල පින්වතුන්ට මේ මග පූර්ණය කරගන්නට උපකාර වන ආකාරයක සත්ත උට්ටාන කුසලෝ කුණුමු කුසලෝ කියන්නේ කුණුමුල් තුන උට්ටාන කියන්නේ උදුරා දමනවා සත්ත කියන්නේ පියවර හතකින් පියවර හතකින් කෙලෙස් මුල් තුන කුණුමුල් තුන හිතින් උදුරා දමන්නට උපකාරක ධර්මයක් දේශනා කළා. එනිසා තමයි සත්ත උට්ටාන කුසලෝ කියලා මේ සූත්‍රයට නම තිබ්බේ. පියවර හත අනුගමනය කිරීමෙන් යථා පරිදි තේරුම් අරගෙන මේ කුණු මුල් තුන කෙලෙස් මුල් තුන රාග මුල ද්වේෂ මුල මෝහ මුල හිතෙන් උදුරා සදහටම අස් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා තමයි මේ සත්තට්ඨාන කුසල සූත්‍රය බුදුහාමුදුරුව දේශනා කළේ. මේක හොඳට තේරුම් ගත යුතු ටිකක් ගැඹුරු සූත්‍රයක්. බුදුහාමුදුරුව දේශනා කරනවා සත්තට්ඨාන කුසලෝ භික්ඛවේ භික්ඛු ත්‍රිවිධ පරික්ඛී ඉමස්මින් ධම්ම විනේ කේවලි බුසිතවා උත්තම පුරිසෝති පුච්චති. යම් කෙනෙකුට උත්තම පුරිසෝති කියන්නේ අරහතුන් වහන්සේ. අරහත්ත්වයටම මගබල පූර්ණ කරගන්නටම කරුණු පූර්ණ වෙනවා. මේ කෙලෙස් මුල් තුන මේ පියවර හත දැනගෙන නිවැරදිව අනුගමනය කරලා මේ කෙලෙස් උදුරා දැම්මොත්. ඉතින් ඒ නිසා තමයි ඒ සඳහා තමයි මේ හත් ආකාරයකින් කෙලෙස් මුල් උදුරා දැමීම එමනම් බව උදුරා දැමීම ප්‍රකාශ කළේ. මේක දැන් මුල ඉඳම්ම මේක තියෙනවා. ඉද බික්කවේ බික්කු රූපං පජානාති, රූප සමුදයං පජානාති, රූප නිරෝධං පජානාති, රූප නිරෝධගාමිනී පටිපදං පජානාති. හතරයි. රූපං පජානාති, රූප සමුදයං පජානාති, රූප නිරෝධං පජානාති, රූප නිරෝධගාමිනී පටිපදං පජානාති. ඒ හතර. ඊළඟට තව තුනක් තියෙනවා. රූපස්ස අස්සාදං පජානාති, රූපස්ස ආදීනවං පජානාති, රූපස්ස නිස්සරණං පජානාති. මේ හතේම තියෙන්නේ පජානාති. තමන් තුළ මේ ඇහෙන් රූපයක් දැක්කහම, කනෙන් ශබ්ද රූපයක් ඇහුවහම, නාසයෙන් ගන්ධ රූපයක්, දිවෙන් රස රූපයක්, කයෙන් පහස රූපයක්, මනසෙන් ධම්ම රූපයක් අරමුණු වුණහම, ඒ රූපය පිළිබඳව, ඒ රූපය නිසා, ඒ රූපය හේතු කොටගෙන තමා තුළ ඇතිවන වෙනස නිවැරදිව හඳුනා ගන්නවා නම් ඒ පුද්ගලයා රූපං පජානාති. ඒ වැරදි දෙයක් නම් ඒ රූපය පාන කරලා ඒ රූපයෙන් මිදී නිදහස් වෙලා පහතබ්බංච පහීනං නම් රූප සමුදයං පජානාති. ඒ රූප වැරදි දේ පහතබ්බා කරලා නිවැරදි දේ භාවිතබ්බංච භාවිතං කරන්න පුළුවන් නම් රූප නිරෝධගාමිනී පටිපදං පජානාති. මේ කිව්ව මුල් පේලි හතර. ඊළඟට වේදනං පජානාති, වේදනා සමුදයං පජානාති, වේදනා නිරෝධං පජානාති, වේදනා නිරෝධගාමිනී පටිපදං පජානාති. ඒ වගේම වේදනා අස්සාදං පජානාති, වේදනා ආදීනවං පජානාති, වේදනා නිස්සරණං පජානාති. මේ ආකාරයටම රූප පිළිබඳව හතයි, වේදනා පිළිබඳව හතයි, සංඥා පිළිබඳව හතයි, සංකාර පිළිබඳව හතයි, විඥාන පිළිබඳව හතයි. මේ හතම පළමු කොට පළමු පියවර පජානාති. තමා තුළ ඇතිවන වෙනස්කම් නිවැරදිව දැන හඳුනා ගැනීම තමා පජානාති කියන වචනේ තේරුම. දැන් මේ රූපං පජානාති, රූප සමුදයං පජානාති, රූප නිරෝධගාමිනී පටිපදං පජානාති, මේ හතර තේරුම් ගත්තනම් යම් කිසි කෙනෙක්, ඒ පුද්ගලයා චතු අරිය සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට ඊළඟ තුන තේරුම් ගත්තනම් රූපස්ස අස්සාදං, රූපස්ස ආදීනවං, රූපස්ස නිස්සරණං, ඒ පුද්ගලයා අර තිලක්කණය බුද්ධානුස්සතිය තේරුම් ගත්ත කෙනෙක් වෙනවා. ඒක දැන් තව ඉස්සරහට මං පෙන්වා දෙන්නම්. ඒ නිසා මේ මෙතන තියෙන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයේ කොටස් පහ නිවැරදිව තේරුම් ගත්තොත් තමා තුළ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන නිසා තමාගේ තුළ ඇතිවන වෙනස්කම් වැරදි පැත්තට යන්නේ, ඒ වැරදි පැත්තෙන් මිදී නිදහස් වෙලා හරි පැත්තට යන්න කොහොමද කියන එක තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා මේ සත්ත උට්ටාන කුසල හෝටි කියන තත්ත්වයට පත් වෙනවා. ඉතින් ඒක නිසා මේක තවත් මෙතන අපි විග්‍රහයක් කරන්න ඕන. දැන් මෙතන තියෙන්නේ රූපං කියලා පොදු වචනයක්. මේ රූප කියන එක තව බොහෝ ආකාරයට අපිට විග්‍රහ කරන්න පුළුවන්. මම ඒක තව ඉස්සරහට විග්‍රහ කරනවා. දැන් තවත් මෙතන තියෙනවා මේකේ තියෙන රූප නෙමේ රූපං. රූප සමුදය නෙමේ සමුදයං. නිරෝධ නෙමේ නිරෝධං. යෝගම නිරෝධගාමිනින් පටිපදං අස්සාදං ආදීනවං නිස්සරණං. හැම එකකම අගට බිඳුවක් තියෙනවා. අර ඉංග්‍රීසියෙන් අපි ING කියනවා වගේ එහෙම නැත්නම් මේක මේ කරමින් ඉන්න ඕන දෙයක්. වර්තමාන මොහොතේ මේක අපි පවත්වාගෙන යන්න ඕන නිසායි මේ දිගටම අර මේ වර්තමාන මොහොතේ කරමින් ඉන්න නිසායි මේ බිඳුවක් දාලා තියෙන්නේ. ඉතින් ඒකත් තේරුම් ගන්න ඕන. මේක අතීතයේ හෝ අනාගතයේ හෝ දෙයක් නෙමේ. වර්තමානයේ මොහොත තුලදිම මේ පියවර හතම අනුගමනය කළ යුතු බව පෙන්වන්නයි මේ වගේ රූපං, රූප සමුදයං, රූප නිරෝධං, නිරෝධගාමිනින් පටිපදං, අස්සාදං ආදීනවන් නිස්සරණං හැටියට පාවිච්චි කරලා තියෙන්නේ. දැන් මෙතන ඊළඟට මේ පංචස්කන්ධය පිළිබඳව මේ හතරක් පහ 35ක් බුදුහාමුදුරුව විග්‍රහ කළා. විග්‍රහ කළා මේ පියවරහතකින් උදුරා ගමන හැටි. ඊළඟට එක එක පියවර අරගෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පංචස්කන්ධය පහකට බෙදලා මේ පහ එකින් එක නැවතත් විග්‍රහ කරනවා. මොකද්ද කතමංච භික්කවේ රූපං, මොකද්ද මේ රූපං කියලා අපි අදහස් කරන්නේ. චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. චත්තාරෝ මහා භූතා කිව්වේ ආපෝ තේජෝ වායෝ පඨවි. ඒ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරෙන් යම් කෙනෙක් යම් කොටසක් මම මගේ මට කියලා උපාදානය කරගෙන තමන් වශයෙන් පවත්වන්න අදහස් කරනවා නම් අන්න ඒ කොටස චතුන්නංච මහා භූතානං උපාදාය රූපං වෙනවා. එතකොට මේ උපාදාය රූප උනේ යම් පුද්ගලයෙක් කෙනෙක් තමන් මම මගේ කොටගෙන උපාදාය රූප හැටියට උපාදානය කරගත්ත කොටස පමණයි. නමුත් අර චත්තාරෝච මහා භූතා මේ විශ්වයේ තියෙන සියලුම ගහ, කොළ, ගෙවල්, දොරවල්, ඇඳුම්, ගැඩුම්, සත්ව, පුද්ගල සියලු දේ චත්තාරෝ මහා භූතා කොටසට අයිති වෙනවා. නමුත් මේ උපාදාය රූපය ඒකෙන් ඊටාම ශේෂයක් තමන් තමන්ගේ වශයෙන් අරගෙන මම මගේ කියලා එතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියලා මමත්වෙන් මඤ්ඤතාවෙන් අස්මිමානෙන් තමන්ගේ වශයෙන් පවත්ව ගන්නට උත්සාහ කරන කොටස තමයි මේ උපාදාය රූප. ඒ උපාදාය රූප කොටස පමණයි කෙනෙකුට බරක් වෙන්නේ, බයක් වෙන්නේ, බැම්මක් වෙන්නේ, බැඳීමක් වෙන්නේ, ඒ වගේම බලයක් වෙන්නේ. ඒ මිසක් මේ චත්තාරෝ මහා භූතා ලෝකේ හැම තැනකම තියෙනවා. ඒක බරක් වෙන්නේ නැහැ, බයක් වෙන්නේ නැහැ. නමුත් අර උපාදාය රූප නැති වුණොත්, වෙනස් වුණොත්, මේ අස්තංගත වුණොත් තමන්ට ප්‍රශ්නයක්, ගැටලුවක්, දුකක්, සෝකයක් ඇති වෙන්නේ. ඉතින් ඒක නිසා මේ දෙකේ තේරුම වෙනස තේරුම් ගන්න ඕන. චත්තාරෝච මහා භූතා එකක්, චතුන්නංච උපාදාය රූප හතර තවත් එකක්. ඊළඟට මේ උපාදාය රූපයක් බවට පත් වෙන්නේ කොහොමද කියලා ඊගාවට කියනවා. මේ රූප විග්‍රහ කරලා එක උපාදාය රූපයක් වෙන්නේ ආහාර සමුදයෝ රූප සමුදයෝ. ආහාර සඳහා තමයි පුද්ගලයෝ මේ රූප උපාදාය රූප හැටියට උපාදානය කරගන්නේ. ආහාර හතරක් තියෙනවා. විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර, සම්පස් ආහාර, කබලින්කාර ආහාර. මේ ආහාර හතර සඳහාම පුද්ගලිවර පංචස්කන්ධය ආපෝ තේජෝ වායෝ පඨවි එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන හැටියට උපාදාය කරගන්න. හැබැයි මේ උපාදාය රූප කියන එක මේක හොඳට තේරුම් ගන්න ඕන සියලුම දෙනා මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් පානීය කරලා උරා බීලා උපාදාය රූප හැටියට ගන්න නිසයි සමුදය සම්බන්ධතාවයක් අලුතෙන් උපදින්නේ. බැරි වෙලාවත් යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. මේ ආහාර නිරෝධ කරන්න පුළුවන් නම් අර විඥාන ආහාර, සංචේතන ආහාර, සම්පස් ආහාර, කබලින්කාර ආහාර නිරෝධෝ විඥාන මේ ආහාර නිරෝධෝ. ඊළඟට අය මේ අරිය අට්ඨංගිකෝ මග්ගෝ රූප නිරෝධගාමිනී පටිපදං. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි සම්මාහංගාට තමයි හැම තැනකදීම නිරෝධගාමිනී පටිපදා හැටියට බුද්ධ දේශනාවේ විග්‍රහ කරලා තියෙන්නේ. දැන් මෙතන ඊළඟට ඒක සම්මාදිට්ඨියෙන් සම්මා සමාධිය දක්වා අට. ඊට පස්සේ කියනවා යං රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපස්ස අස්සාදු. මේ ආස්වාදයක් ඇති වෙන්නේ ඇහැ පිනවන්නේ, කන පිනවන්නේ, නාසය පිනවන්නේ, දිව පිනවන්නේ, කය පිනවන්නේ, මන පිනවන්නේ මේ ආස්වාදයක් ඇතිවීම නිසායි. මේ ආස්වාදය අර සුඛ සෝමනස්ස කියන එක තමයි මෙතන තියලා තියෙන්නේ. නමුත් දුක දෝමනස්සත් අදුක්ඛං අසුඛත් යම් ආකාරයකට ආස්වාදයක් බව තේරුම් ගත යුතුයි. යම් රූපං කිව්වහම මේ රූපය අපි මේ හිතන විදිහට වඩා මෙතන යම් රූපං කියන එක බොහොම ගැඹුරු බොහොම පළල් අර්ථයක් තියෙන දෙයක්. මෙතන චක්කු රූප තියෙනවා. චක්කුංච පටිච්ච උප්පජ්ජති චක්කු විඥානං සෝතංච ගානංච ගන්ධංච විහාච කයාච මේ කයංච මනාච හය අනුවම මේ රූප තමයි උපාදානය කරගන්නේ. ඒ වගේම මේ සුඛ සෝමනස්ස කියන සුව සුභ සුචි සුඛ කියන අර සෝමනස්ස කියන සතුට කියන මේ தත්ත්වයේ ඇති වෙන්නේ ආස්වාදය යම් රූපං පටිච්ච වීම නිසාම. යම් රූපයක් පටිච්ච වීම නිසාමයි මේ පටිච්ච වීම කරගන්නේ අර ආහාරයක් සඳහාමයි. විඥාන ආහාර, සංචේතන ආහාර, සම්පස්ස ආහාර, කබලින්කාර ආහාර. මේක හොඳට තේරුම් ගන්න ඕන. සබ්බේ සත්තා ආහාර ටිකා කිව්වේ මේකයි. මේ ආහාර කියන්නේ මේ කන දේ විතරක් නෙමේ, හැම දෙයක්ම. ඇහැටත් ආහාර තියෙනවා උරාබුනවා, කනටත් ආහාර තියෙනවා උරාබුනවා, නාසයටත් ආහාර තියෙනවා ගඳ සුවඳ, දියටත් ආහාර තියෙනවා, කයටත් ආහාර තියෙනවා, මනටත් ආහාර තියෙනවා උරාබුනවා, ලෝ අබ්බ කරනවා. ඒක නිසා මේ මනෝ සංචේතන ආහාර, සම්පස් ආහාර, කබලින්කාර ආහාර, විඥාන ආහාර හතරම යම් රූපං නිසා ආහාර බවට පත් වෙනවා. ඒ නිසා මේක තේරුම් ගන්න ඕන. සියලුම මිනිස්සු මේ ආස්වාදයක් ලබනවා කියන්නේ අර යම් රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං. එක්ක දුක්ඛං දෝමනස්සං, එමනනම් අදුක්ඛමං අසුඛං. තුනෙන්ම තුන් පැත්තෙන්ම මේ රූප ආහාර කොටගෙන තමා ආහාර සමුදියෝ රූප සමුදියෝ. මේක තමා ආස්වාදය. හැබැයි මේ ආස්වාදය කිසි කෙනෙකුට තමන්ගේ කැමැත්ත අනුව රිසි පරිදි මනාප අනුව මනාපය පරිදි තමන්ගේ වසඟයට පාත්වගෙන නවත්වගෙන ඒ රිසි පරිදි පාත්වගන්න නවත්වගන්න බෑ. එක නියත ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය තමා යං රූපං අනිච්චන් දුක්කං විපරිනාම ධම්මං. මේක නිච්චසේ පවතින්න අනිච්චයි සුකසේ සෝමනස්සේ පවත්වන්න දුක්කයි දෝමනස්සයි බවට පත්වෙනවා. මේක විපරිනාමයට පත්වෙනවා. දැන් මෙතන අර තිලක්කණය අනිච්ච දුක්ක අනත්ත වෙන වචනකින් විග්‍රහ කළ තියන්නේ අනිච්චන් දුක්කං විපරිනාම ධම්මං. දැන් හොඳට තේරුම් ගන්න ඕන විපරිනාම ධම්මං කියන්නේ අනත්ත කියන එකට තවත් වචනයක් එකම අර්ථය. ඒ නිසා මේක මේ ආත්ම අනාත්ම කතාවක් බුද්ධ දේශනාවේ කොහෙවත් නැහැ. අනත්ත කියන්නේ විපරිණාමයට වෙනස් වීමට අන්‍යතාභාවයට පත්වීම. ඒකයි අර කිව්වේ අට්ඨියති හරායති දිගුච්ඡති කිව්වෙත් සබ්බේ සංඛාරා මේකමයි. ඉතින් ඒක නිසා අපි කොච්චර මේ ආහාර ආස්වාදයක් සඳහා මේ පංචස්කන්ධය උපාදානය කරගත්තත් ඒකේ නියත ස්වභාවය තේරුම් ගත යුතු ස්වභාවය ඒක ඒ ආස්වාදය නිච්චසේ පවතින්නේ දුකටපත් වෙනවා. සුඛසේ පවතින්නේ දුකටපත් වෙනවා. විපරිණාමයට පත්වීම දුකට හේතුවක් වෙනවා. එනිසා අවසාන වශයෙන් දුක තමා උරුමයි. ඉතින් ඒක නිසා යම්කිසි කෙනෙකුට මේ දුකෙන් මිදින් නිදහස් වෙන්න නම් කරන්න ඕන දේ අයං රූපස්ස ආදීනෝ ඒ ආදීනව තේරුම් අරගෙන ඒකෙන් මිදී නිදහස් වන්න නම් අර ආස්වාදය සඳහා හේතු වෙන චන්ද්‍රාග විනේහි පීඨා චන්ද්‍රාග ප්‍රහාණය කිරීමයි. යම්කිසි කෙනෙකුට පුළුවන් නම් මේ චන්ද්‍රාගය ප්‍රහාණය කරන්න චන්ද්‍රාගේ විනේහි පීඨන්න. මේක තමයි යෝ විනයෝ යෝ ධම්මෝ කිව්වේ ඒ පුද්ගලයාට ඉඩං රූපස්ස නිස්සරණ නිස්සරණයට පත්විය හැකි. දැන් මේක මේ කියලා තියෙන එක ආස්වාදය ආස්වාදය හැටියට තේරුම් ගන්න ඕන. ආස්වාදය අපේ කැමැත්තා පරිදි දිගටම පවත්ව ගන්න බැරි බව තේරුම් ගන්න ඕන. ඒක වෙනස් වෙලා විපරිණාමයට පත් වෙලා නිච්චසේ නොපවති සුඛසේ නොපවති දුකට හේතු වෙනවා. මේක තේරුම් ගත්තට පස්සේ මේ දුකෙන් මිදී නිදහස් වෙන්න නම් අපි අර ආස්වාදය දිගේ රවුම් නොගහ පිනවා පිනවා ඒක චන්ද්‍රාග ප්‍රහාණයෙන් චන්ද්‍රාග විනේ පීඩා ඒ ආදීනවලින් ආස්වාදයෙන් මිදී නිදහස් වුණාම නිස්සරණයට පත්වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිස්සරණං කියන්නේ චර බව නවත්තනවා කියන එක. දැන් මේක තමයි මේ අනිච්ච දුක්ඛානත්ත කියන ත්‍රිලක්ෂණයමයි මේ වෙන විදියක මෙතන මේ ප්‍රකාශ කළේ. වෙන මොකක්වත් නෙමේ. දැන් මේ අනිච්ච දුක්ඛානත්ත කියන ත්‍රිලක්ෂණය වෙන ආකාරයකට ආස්වාදය ආදීනව නිස්සරණ හැටියටත් මෙතෙන්දී මේ සත්‍ය උත්තාන කුසල සූත්‍රය විග්‍රහ කරලා තියෙනවා. මේ උදුරාදමිය යුත්තේ මොකද්ද? ආස්වාදය. කොහොමද? චන්ද්‍රාග විනේහි පීඩා චන්ද්‍රාග ප්‍රහාණය කිරීමෙන් අර කෙලෙස් සිට උදුරා දාන්න පුළුවන්, මුල උදුරා දාන්න පුළුවන්. ඉතින් ඒක තමයි මෙතන මේ විග්‍රහයේ පැහැදිලිව කිව්වේ. මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණයමයි නිච්ච සුඛාත්ත තමයි උදුරා දාන්නේ. ඒක තමයි මේක කිව්වේ. දැන් මෙතෙන්දි ඊගාවට තව දැන් ඉස්සෙල්ලා කිව්වේ රූපං පජානාති රූප සමුදයං පජානාති රූප නිරෝධං පජානාති රූප නිරෝධගාමිනී පටිපදං පජානාති අස්සාදං පජානාති ආදීනං පජානාති නිසරණං පජානාති මේ ඒක තමයි විග්‍රහ කරේ දැන් ඊගාවට මේ පජානාති වෙනුවට වෙන ඊට ගැඹුරු ඊට වඩා බොහොම උසස් තත්ත්වයේ අර්ථයක් දෙන දෙන වචනකින් ඊට වඩා උසස් ගැඹුරු මට්ටමින් යථාභූත ඥාන දර්ශනයක් ලබන වචනයක් පාවිච්චි කරනවා යේහි කේති භික්කවේ එහෙම කරන්න පුළුවන් සමනාව බ්‍රාහ්මනාව මේ යෝගාව චරේකුට මගඵල ලබන්නට උත්සාහ කරන කෙනෙක් තමයි සමනාව බ්‍රාහ්මනාව එවං රූපං අභිඤ්ඤාය දැන් ඉස්සෙල්ලා කිව්වේ එවං රූපං පජානාති දැන් එවං රූපං අභිඤ්ඤාය එවං රූප සමුදයං අභිඤ්ඤාය එවං රූප නිරෝධං අභිඤ්ඤාය එවං රූප නිරෝධගාමිනී පටිපදං අභිඤ්ඤාය එවං රූපස්ස අස්සාදං අභිඤ්ඤාය එවං රූපස්ස ආදීනවං අභිඤ්ඤාය එවං රූපස්ස නිස්සරණං අභිඤ්ඤාය දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළාට පස්සේ එවං රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නාතේ සුප්පටිපන්නා සුප්පටිපන්නාතේ ඉමස්මින් ධම්ම විනයේ ගාදන්ති මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිච්ච සුඛ අත් ප්‍රහාණය කළාට පස්සේ නිබ්බිදාය කියන නිබ්බින්දති කියන ත්‍ත්වයටපත් වෙනවා විරාගාය කියන රාගයෙන් වෙන් වෙනවා නිරෝධාය කියන සමුදයෙන් රෝධ ගැහිමෙන් වෙන් වෙනවා ඒ අනුව අර අනිත්‍යං වලදී අපි ඉගෙන ගත්තේ පටිනිස්සග්ගාය මෙතන පටිනිස්සග්ගාය වෙනුවට පටිපන්නා තේ සුප්පටිපන්නා සුප්පටිපන්නා තේ ඉමස්මින් ධම්ම විනේ ගාඩන්ති ඒ අනු ඒ පුද්ගලයා ධම්මානු ධම්ම පටිපදාවෙහි නිවැරදිව අනුගමනය කර මග දන්නා කෙනෙකුට ධම්ම විනේ ධර්මය එකක් විනේ එකක් දෙකේම අනුගමනය කරන්න දන්නා පුද්ගලයෙක් යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ කියන එකම ධම්ම විනේ ගාඩන්ති. එනිසා මෙතෙන්ට මෙතන හොඳට තේරුම් ගන්න ඕන අර මුල්මාවස්ථාවේ ආරම්භය කිව්වේ පජානාති. මේ පජානාති කියන එකට වඩා බොහොම ගැඹුරු දැනුමක් යථාභූත ඥාන දර්ශනයක් කළ යුතු නොකළ යුතු දේ නිවැරදිව තේරුම් ගත්ත අවස්ථාව අභිඥාය. ඒ පජානාති නැතුව අභිඥාය කියන තත්ත්වයට පත් වෙන්න බෑ. අභිඥාය කියන තත්ත්වයේ තේරුම් නොගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ග වෙන්න බෑ. එහෙම තත්ත්වයට පත් වූ පුද්ගලයා දැන් ඊගාවට ඒකම නැවත විග්‍රහ කරනවා යේචකෝ කේචි භික්කවේ එවන් ආකාරයට ඒ ගැඹුරු දැනුමක් ඇති පුද්ගලයා ශ්‍රමණිකෝ බ්‍රාහ්මණිකෝ කියන්නේ යෝගාවචරයෙක් එවන් රූපං අභිඥාය එවන් රූප සමුදයං අභිඥාය එවන් රූප නිරෝධං අභිඥාය එවන් රූප නිරෝධගාමිනී පටිපදං අභිඥාය එවන් රූපස්ස ආස්වාදං අභිඥාය රූපස්ස ආදීනං අභිඥාය රූපස්ස නිස්සරණං අභිඥාය රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධා අනුපාදා විමුත්තා තේ සුවිමුත්තා ඒ සුවිමුත්තා තේ කේවලිනෝ ඒ කේවලිනෝ වට්ටන් තේසන්නත්ති පඤ්ඤා පනාය ඒ පුද්ගලයා වට්ටන් තේසන් නත්ති නත්ති කියන්නේ මේ වට තුන සකස් කිරීම සහ මුලින්ම නවත්තුවා රාග වටය ද්වේෂ වටය මෝහ වටය සකස් කිරීම නැවැත්තුවා. එවනනම් අර පංච නීවරණ ධර්ම අර නැවැත්වීමෙන් ආයතනික රටාව නැවැත්තුවා කියලා අපි මහාසතර සතිපට්ඨාන සූත්‍රයේ ඉගෙනුවානේ. මේ සූත්‍රයේ අර වට තුන විවර්ත කළා. ඒ නිසා දැන් විඤ්ඤාපනාය කියන තත්වයෙන් වෙන් වෙලා පඤ්ඤාපනාය කියන තත්වයටපත් වුණා. දැන් ඒ පුද්ගලයා ඒ කේවලිනෝ කේවලිනෝ කියන්නේ දක්ෂයෙක් වෙනවා. වට තුන කඩලා ප්‍රඥාවෙන් ප්‍රඥානුසාරීව කටයුතු කරන්න. ඒ නිසා තව ඉදිරියට වට තුන රාග වටය, ද්වේෂ වටය, මෝහ වටය සකස් කිරීම සහ මුලින්ම නැවැත්තුවා. ඒ නැවැත්තුවේ නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, පටිපන්නා කියන බුද්ධානුස්සතිය තේරුම් ගත්ත නිසා. ඒ බුද්ධානුස්සතිය තේරුම් ගත්තේ අර ආස්වාදය ආස්වාදය හැටියට දැකලා ආදීනව ආදීනව හැටියට තේරුම් අරගෙන ඒ ආස්වාදය නිස්සරණයට පත් කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා තිලක්කණය තේරුම් ගැනීම. ඒ අනුව මේ පුද්ගලයා මීට පසුව අර රූප දකිනවා, රූප බලනවා. හැබැයි ඒකට ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. ඒක අර ආහාර කොට උපාදානය කර ගැනීමෙන් වැළකෙනවා. ඒ නිසා ඒ පුද්ගලයා ඇහැ පාවිච්චි කරනවා, කන නාසය දිවකය සියලු දේ පාවිච්චි කරනවා. නමුත් අර පිනවා පිනවා විඳවා විඳවා මැන මැන පාවිච්චි කරන්නේ. ඒ නිසා ඒක දිත්තේව දිත්ත මත්තම් භවිෂ්‍යති, සුතේව සුත මත්තම් භවිෂ්‍යති, මුතේව මුත මත්තම් භවිෂ්‍යති, විඤ්ඤතේ විඤ්ඤාත මත්තම් භවිෂ්‍යති කියන තත්ත්වයෙන් සීමා කරනවා. ඒ අනුව අර ගුණ මුල් තුන, කෙලෙස් මුල් තුනම හිතෙන් ඉදිරියා කැපිලා අයින් වෙලා යනවා. ඒකයි තේසං වට්ටං නත්ති කිව්වේ. ඒ පුද්ගලයා අරහත්ත්වයටම පත්වෙන්න සුදුසු පුද්ගලයෙක් බවට පත්වෙනවා කියන එකයි. ඒ සුවිමුත්තා තේ කේවලිනෝ, ඒ කේවලිනෝ වට්ටං තේසං නත්ති පඤ්ඤාපනාය කිව්වේ. ඉතින් ඒක නිසා මේ එකක් විතරයි විග්‍රහ කරලා තියෙන්නේ. මේ රූපය, රූප සමුදය, රූප නිරෝධය, රූප නිරෝධගාමිනී පටිපදාව, රූප ආස්වාදය, රූප ආදීනවය සහ නිස්සරණය. ඒවා අනුවයි නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, පටි නිස්සග්ගාය කියන එක. ඒ අනුවම ඒ වගේම වේදනා, සංඥා, සංකාර, විඥාන පහම පංචස්කන්ධයම කොටස් පහකට බෙදලා මේ ආකාරයටම ආස්වාදය ආස්වාදය හැටියට, ආදීනවය ආදීනවය හැටියට, නිස්සරණ නිස්සරණ හැටියට විග්‍රහ කරලා මේ කෙලෙස් මුල් තුන හිතෙන් උදුරා දමන ආකාරය. උදුරා දන්නේ තමන්ගේ හිතෙන්. වෙන කොහේ ලෝකේ තියෙනවා එහෙම නෙමෙයි මේ උදුරා දාන්න හදන්නේ. තමන්ගේ හිතේම අලුතෙන් උපදින අර ආහාර නිසයි මේ රූප සමුදය වෙන්නේ. ඒ නිසා අර විඥාන ආහාර. දැන් අර පඤ්ඤාපනාය වුණාම විඥාන ආහාර සඳහා, සංචේතනා ආහාර සඳහා, සම්පස්ස ආහාර සඳහා, කබලිංගාර ආහාර සඳහා මේ රූප සමුදය කරන්න. රූප උරා බොන්නේ නැහැ. හැබැයි රූප තියෙනවා. එහෙන් බලනවා, කණෙන් අහනවා, සියලු දේ තියෙනවා, දිවෙන් රස බලනවා. නමුත් පිනවා පිනවා, විඳවා විඳවා, මැන මැන ඒ දිගේ රෝධ ගන්න, රවුම් ගන්න. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම බව තේරුම් අරගෙන ඒක ආදීනව දැනගෙන ඒක චන්ද්‍රාගයේ විනේහි පිහිටා චන්ද්‍රාග ප්‍රහාණය කරලා ධර්මයට විනයට බහගලපා බලා ඒකෙන් විදි නිදහස් වෙනවා. ඒක තමයි කරන්නේ. දැන් මේ වගේමයි වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර පහටම තියෙන. නමුත් එකක් වෙනස් වෙනවා. දැන් ආහාර සමුදයෝ රූප සමුදයෝ. අර චතුර්ණංච උපාදාය රූපං. හැබැයි වේදනා සමුදයෝ මේ ආහාර සමුදය නෙමේ. වේදනා සමුදයට හේතුව සම්පස්ස සමුදය. දැන් සම්පස්ස හතරක් තියෙනවා. පස්ස සමුදයෝ හතරක් තියෙනවා. මේක තියෙනවා චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. ඒ නිසා දැන් අර ආහාර සමුදයෝ රූප සමුදය, වේදනා සමුදයට හේතු වෙන්නේ සම්පස්ස සමුදය. ඉතින් ඒක හොඳට තේරුම් ගන්න ඕන. සම්පස්ස කියන්නේ මේ චක්කු සම්පස්ස. ඇහෙන් රූපයක් බලලා අර සංස්පර්ශය වෙන නිසා රාගෙන් ද්වේෂයෙන් මොහෙන් එකට පිනව පිනව විඳව විඳව මැන මැන කටයුතු කිරීම තමයි සම්පස්සයට හේතු වෙන්නේ. ඒ වගේමයි කණෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනෙන් හයෙන්ම මේ සම්පස්ස ජා වේදනාවක් උපදිනවා. ඒ අනුවයි වේදනා සමුදය වෙන්නේ සම්පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ. ඒ වගේම අරිය වට්ටංගිකෝ මග්ගෝ වේදනා නිරෝධගාමිනී පටිපදාව. ඒ ආස්වාදය ආදීනෝ නිසරණේ ඒ ආකාරයටමයි. ඊළඟට සංඥා ඊළඟ ඡේදයක තියෙනවා කතමාදි භික්කවේ සංඥා. දැන් සංඥාවට සමුදය වෙන්නේ අර චක්කු සම්පස්ස, රූප සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවහා සම්පස්ස නෙමේ. ඒවා අජ්ජත්තික ආයතන 6 වේදනා සමුදයට. නමුත් සංඥා සමුදයට බාහිර ආයතන 6 රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන 6 තමයි පස්ස වෙන්නේ. එනිසා දැන් සංඥාවලට සම්පස්ස වෙන්නේ බාහිර ආයතන 6 රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. ඒ වගේම යම් ආකාරයක ඒ බාහිර ආයතන 6 පස්ස නිරෝධෝ සංඥා නිරෝධ කරන්න පුළුවන්. ඒ නිසා පස්ස සමුදය සංඥා සමුදයෝ, පස්ස නිරෝධෝ සංඥා නිරෝධෝ. මේක ඒක එච්චරයි වෙනස. අනික් සියලු දේ ඒ වගේමයි. ඊට පස්සේ සංඛාර වලට හේතුව ඊළඟ ඡේදයේ තියෙනවා කතමේති භික්කවේ සංඛාරා ජයිමේ චේතනාකාය සම්මුදය නිරෝධු. ඒ කියන්නේ දැන් රූප සංචේතනා, සද්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා. දැන් ඇහෙන් දැක්ක රූපය දිගේ සංචේතනාවක් පවත්වනවා. දැන් මොකද්ද මේ සංචේතනාව කියන්නේ? අර කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර තුනම සංචේතන. සද්දේ දිගෙත් අර සින්දුවක් ඇහුවා නම් ඒ සින්දුව දිගේ නැවත වරක් අපි කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර පවත්වන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේක සිංහල භාෂාවෙන් කියනවා නම් අපි ඒ ඇහුව සින්දුව පිනවා පිනවා කටයුතු කරනවා. එක කැමැතිනම් පිනවා පිනවා ඒකට ඇලෙනවා, අල්ලගන්නවා, උපාදානය කරනවා, සංචේතනා පවත්වනවා. ඒක අප්‍රිය නම් අමහිරියන් විඳවා විඳවා ඒකට ගැටෙනවා. ඒ වගේම ඒක තවත් එකක් එක්කලා සින්දුවක් එක්කලා මැන මැන සංචේතනා පවත්වන්න පුළුවන්. මේ වගේ තමයි ඇහෙන්, කනින්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනෙන් හයෙන්ම ඇහුව මේ බැලුව මේ සියලු දේ සංචේතනා පැවැත්වීම නිසා තමයි සංඛාර කරන්නේ. ඒ සංචේතනා සමුදයෝ සංඛාර නිරෝධ. මේක ඒකයි වෙනස. ඊට පස්සේ විඥාන. දැන් විඥාන වලට සමුදය වෙන්නේ නාම රූප දෙකම. දැන් ඔන්න රූප නිරෝධෝ ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. අර වේදනා සංඥා සංකාර තුනම සම්පස්ස සංචේතන සමුදය නිරෝධෝ. දැන් මේ දෙකේම අර රූප වේදනා සංඥා සංකාර හතරෙම තියෙන නාම රූප දෙකම තමා විඥාන සමුදය. විඥාන මේ නාම රූප නිරෝධෝ විඥාන නිරෝධෝ. ඉතින් ඒක නිසා මෙන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයේ සමුදය සහ නිරෝධය පොඩි වෙනසක් තියෙනවා. මේක තේරුම් ගත යුතුයි. රූප වලට සමුදය වෙන්නේ ආහාර සමුදය. අර සංචේතන සංපස්ස සමුදය තමයි වේදනා සංඥා සංකාර තුනටම. ඒ දෙකම එකතු කරලා කිව්වහම නාම රූප සමුදය විඥාන සමුදය, නාම රූප නිරෝධෝ විඥාන නිරෝධෝ. මේක ටිකක් අපිට මේ විග්‍රහය අනුව ගැඹුරු වුණාට මේක ක්‍රියාත්මක වෙනකොට මේක ඊටාම සරල පහසු දෙයක්. ආනපාන සති සමාධියේ පිහිටනකොට මේ සියල්ල බොහොම පහසුවෙන් නිරෝධ කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ අනුව මේ පහම විග්‍රහ කරලා රූප වේදනා සංඥා සංකාර විඥාන අර පජානාති මුලින් දෙවනුව අභිඤ්ඤයං අභිඤ්ඤාත අභිඤ්ඤාය කියන තත්ත්වය. ඒ අනුව විඥානං අභිඤ්ඤාය විඥාන සමුදයං අභිඤ්ඤාය විඥාන නිරෝධං අභිඤ්ඤාය විඥාන නිරෝධගාමිනී පටිපදං අභිඤ්ඤාය විඥානස්ස අස්සාදං අභිඤ්ඤාය විඥානස්ස ආදීනං අභිඤ්ඤාය විඥානස්ස නිස්සරණං අභිඤ්ඤාය. ඒ අනුව විඥානස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා තේ සුප්පටිපන්නා ඒ සුප්පටිපන්නා තේ ඉමස්මින් ධම්ම විනේ ගාතන්ති. ඒ අනුව පුද්ගලයා ඒ යෝගාවචරයා විඥානස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය අනුපාදා විමුක්තා තේ සුවිමුක්තා ඒ සුවිමුක්තා තේ කේවලිනෝ ඒ කේවලිනෝ වට්ටන්තේ සන්නත්ති පඤ්ඤාපනාය. ඒවංකෝ භික්කවේ භික්කු සත්තට්ඨාන කුසලෝ හෝති. කුණුමුල් තුන රාගමුල ද්වේෂමුල මෝහමුල මේ තුනම මේ පියවරහට නිවැරදිව අනුගමනය කරනවා නම් ඒ පුද්ගලයා අර ධම්ම විනයේ ගාඩන්ති. හේතුඵල ධර්මයට බහ ගලපා බලා ණය විනයට සසඳා කටයුතු කරලා මේ කුණුමුල් තුන ගලෝලා නිදහස් වෙන්නට සුදුසු දක්ෂ පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒකයි ඒ කේවලිනෝ කිව්වේ. ඒ අනුව තේ සන්නත්ති පඤ්ඤාවට වට තුනම කඩලා විඳලා ගලවලා ඒ වට තුනෙන්ම විදි නිදහස් වෙන්න පුළුවන්. රාග වටය ද්වේෂ වටය මෝහ වටය එහෙම නැත්නම් රාග මුල ද්වේෂ මුල මෝහ මුල. මේ පංචස්කන්ධය පිළිබඳවයි මේ විග්‍රහය. රූප වේදනා සංඥා සංකාර විඥාන එකක් එකක් පිළිබඳව පියවර හතක් තියෙනවා. මේ කෙලෙස් මුල් පහ උදුර දාන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවාට මේ උපාදානය කර ගැනීමයි මේ උදුර දාන්න. වෙන මොකක්වත් නෙමෙයි. අපිට රූප උදුර දාන්න බෑ, වේදනා උදුර දාන්න බෑ. රූප උපාදානය, වේදනා උපාදානය, සංඥා උපාදානය, සංකාර උපාදානය, විඥාන උපාදානය උදුර දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඒවට නොඇලී නොගැටී මුලා නොවි අර වීතරාගී වීතදේශී වීතමෝහි කියන தത്വයට පත් වෙන්නට පුළුවන්. ඒකයි උදුර දානවා කියන්නේ. එතකොට රූප තියෙනවා, වේදනා සංඥා සංකාර තියෙනවා. හැබැයි ඒවට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. ඒ අනුව වීතරාගී වීතදේශී වීත මෝහි කියන தത്വයට පුද්ගලයා පත් වෙනවා. දැන් මේ පංචස්කන්ධය පිළිබඳව තමා මේ පියවරහට සත්ත උට්ටාන කුසල සූත්‍රය විග්‍රහ කළේ. මේ ආකාරයටම ඊගාවට අවසාන ඡේදයේ කියනවා, කතංච භික්කවේ භික්ඛු ත්‍රිවිධූප පරික්ඛී හෝති. දැන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය පියවරහතකින් උදුරා දැම්මා වගේම තවත් ත්‍රිවිධූප පරික්ඛී තුන් ආකාරයකින් මේ කෙලෙස් වට තුන, මේ මුල් තුන උදුරා දමන්නට තවත් ක්‍රම තුනක් තියෙනවා. ඒ ක්‍රම තුන තමා පළවෙනි එක ආයතනසෝ උපපරික්ඛති. එතනක වේ චක්කුසෝත ගාන ජීවහා කාය මනෝ කියන ආයතන හයටත් අපි ඇලිනවා, අල්ලගන්නවා. ඒ ආයතන පිළිබඳවත් මේ පියවර හතම තේරුම් ගත්තට පස්සේ මේ ආයතන හයත් අපි ඉන්ද්‍රිය හයක් බවට පත් කරගන්න පුළුවන්. ඒවට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. ඒවා මම මගේ කොට උපාදානය කරගන්නේ නැහැ. ඒ නිසා අර පංචස්කන්ධය වගේම ආයතනසෝ උපපරික්ඛති. ඊළඟට ඉද බිකවේ ධාතුසෝ උපපරික්ඛති. ධාතු හයක් තියෙනවා, ආපෝ තේජෝ ආයෝ පඨවි අවකාශ විඥාන. ඒ ධාතු ආකාරයට මේ ආකාරයට අපිට තේරුම් ගන්න පුළුවන් නම් අර බුක්කුසාති රජුරුවන්ට පිදුරු මඬුවකදී බුදුහාමුදුරුව මෙච්ච ධාතු විභංග සූත්‍රයේ දේශනා කළේ මේ ධාතු සෝප පරික්කටි. මේ ධාතු ආකාරයට අටාරස් ධාතුම මේ ආකාරයට උදුරා දාලා හිටෙන් ඒවට නොඇලී නොගැටී මුලා නොවි කටයුතු කරන්න පුළුවන්. ඒක තමා ධාතුසෝ උපපරික්කටි. අවසාන වශයෙන් පටිච්ච සමුප්පාදසෝ උපපරික්කටි. පටිච්ච සමුප්පාද විග්‍රහය තුන් ආකාරයක් තියෙනවා. අවිද්‍යාව මුල පටිච්ච සමුප්පාද, අවිද්‍යාව මුල පටිච්ච සමුප්පාද හැටියටත්, අවිද්‍යාව නිරෝධ කරන අවිද්‍යා නිරෝධ පටිච්ච සමුප්පාද ධර්මය නිරෝධ පටිච්ච සමුප්පාද හැටියටත්, කුණුමුල් තුන උද්‍රා දමන කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය හැටියටත් නිවැරදිව තේරුම් ගත්තට පස්සේ ඒ අනුවත් මේ කෙලෙස් මුල් තුන කුණුමුල් තුන කෙනෙකුට තමන්ගේ හිතෙන් උදුරා දාන්න පුළුවන්. මේව මෙන්න කොහෙවත් තියෙන ඒවා නෙමේ, තමන්ගේ හිතේම මුල් බැහැගෙන තියෙන කාලයක් පවත්වාගෙන ආපු කෙලෙස් මුල් තුනක් මේ පියවර හතෙන් තමන් විසින් තමාගේ විමුක්තිය සඳහා උදුරා දමන්නේ. එම උදුරා දැම්මට පස්සේ සත්තට්ඨාන කුසලෝ භික්කවේ භික්ඛු ත්‍රිවිධූප පරික්ඛී හෝති. ඉමස්මින් ධම්ම විනේ කේවලී උසිතවා උත්තම පුරිසෝති පුච්චති. ඒ පුද්ගලයා අරහතුන් වහන්සේ කියන තත්වයට පත් වෙනවා. ඒකයි උත්තම පුරිසෝති උච්චති කිව්වේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ තමන්ගෙම හිතේ තියෙන කෙලෙස් මුල් තුන උදුරා දමන්න පුළුවන් නම් ඒකට පියවර තමා, ඒකට උපක්‍රමය තමා, ඒකට ගත යුතු පියවරයන් තමා මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ තියෙන්නේ. දැන් මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ ඊටාම පැහැදිලිව අර දෙමයි කියන්නේ මේ අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කළ නිබ්බිදා විරාගා නිරෝධා පටිච්චසග්ග. හැබැයි මෙතන හොඳට තේරුම් ගන්න ඕන මේ අනිච්ච දුක්ඛ අනාත්ත වෙනුවට මෙතන වෙන වචන තුනක් විග්‍රහ කරනවා. ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ. ඉතින් ඒක නිසා මේ අර අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක වෙනුවට අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියලා මෙතන විග්‍රහ කරලා තියෙනවා. ඒක බොහොම ගැඹුරු වැදගත් තැනක්. මොකද මේ බුද්ධාගමේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එකේ කොයි තරම් දුරට වැරද්දක් තියෙනවද කියන එක මෙතනින්දී ඔප්පු වෙනවා. අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්ම. අනාත්ම නෙමේ විපරිණාම, එමනනම් වෙනස් තත්වයට අනිත්‍යභාවයට පත්වීමයි මේකේ විග්‍රහය තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක පැහැදිලිව තේරුම් ගත යුතු ධර්මතාවයක් මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. දැන් මේ සූත්‍රයේ තවත් එකක් අවධාරණය කරලා තේරුම් ගත යුතුව තියෙනවා. මේ තේරුම් ගත යුතු දේ තමයි පළමුවෙන්ම අපි මේ රූපං පජානාති, ඊට පස්සේ දෙවනුව රූපං අභිඤ්ඤාය. මේ පජානාති සහ අභිඤ්ඤාය කියන මේ දෙකම තමන් විසින් තමා තුළින් තමාගේ විමුක්තිය සඳහා තේරුම් ගත යුතු, දැනගත යුතු, දැකගත යුතු දේවල්. මේ පජානාති කියන එකත් අභිඤ්ඤාය කියන එකත් ඉතාමත්ම වැදගත් බුද්ධ දේශනාවෙන මාර්ගදී වචන දෙකක්. මේ පජානාති කියන්නේ දැනුම නෙමේ, දැනගන්නේ කියන එක නෙමේ. අභිඤ්ඤාය කියන්නේ ඒ දැනගනී කියන එක නෙමේ, ඊට වඩා හුඟක් ගැඹුරුයි. පජානාති කියන්නේ තමන් තුළ සිදුවන වෙනස තමා විසින් තමාගේ යහපත් සඳහා දැනගන්න පුළුවන් නම් අන්න ඒක පජානාති. ඒ වෙනස්කම නියත වශයෙන්ම නිවනට උපකාර වෙන, විමුක්තියට උපකාර වන, නිවීමට උපකාර වන, අර බැමි තුන කපන්නට උපකාර වන ආකාරයටම දැනගන්නවා නම් ඒක අභිඤ්ඤාය කියන වචනෙන් කිව්වා. මේ අභිඤ්ඤාය කියන වචනේ බුද්ධ දේශනාවේ ඉතාමත්ම වැදගත්, ගැඹුරු, තේරුම් ගත යුතු වචනයක්. මේක තේරුම් නොගෙන මේ නිවන ටිකක් අපහසුයි. ඉතින් ඒක නිසා මේ අභිඤ්ඤාය කියන වචනේ තවදුරටත් ටිකක් හරි විග්‍රහයක් කරන්න වෙනවා. මේ පොතේ 109 වෙනි පිටේ තියෙනවා මේ බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මේක තියෙන්නේ සේල සූත්‍රයේ. සේල කියලා බ්‍රාහ්මණෙක් ඇහිලා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා, මේ බව උදුරා දැම්මේ කොහොමද කියලා. ඇයි ඔබ වහන්සේට බුද්ධ කියන්නේ? ඔබ වහන්සේ කොහොමද මේ බව උදුරා දැම්මේ? මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව කොහොමද උදුරා දැම්මේ? මොකද බුද්ධ කියන්නේ කියලා ඇහුවා. මේකට බුදුහාමුදුරුවෝ උත්තර දුන්නා, අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහීනං මේ තස්මා බුද්ධෝස්මීති බ්‍රාහ්මණ කියලා. බ්‍රාහ්මණය මම බව උදුරා දැම්මේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහීනං මේ පියවර තුන. මේක තමයි චතුරාර්ය සත්‍ය නැවතත්. ඉතින් ඒක නිසා කවුරුත් මේ අභිඤ්ඤාතං අභිඤ්ඤය තේරුම් ගත යුතු නිසා පටිසම්භිදා මග්ග ප්‍රකරණය කියන ප්‍රකරණ පොතේ තියෙනවා පිටු 100 ගණනක් තුල මේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං විග්‍රහ කරලා ඒකෙන් මේ නිවනට තමන්ට දැනගත යුතු ඉතාම මේකෙන් කොටසක් පමණක් අපි මේ පොතේ සටහන් කරලා සඳහන් කරලා තියෙනවා. මේ තුන්වෙනි ඡේදයේ ඉඳන් සබ්බම් භික්කවේ අභිඤ්ඤයං කිංච භික්කවේ සම්බං අභිඥය සියලු දේ අපි දැන ගත යුතුයි ගැඹුරුවෙන් මේ වෙනස්කම්. දැන් මෙතන මේ තුන්වෙනි ඡේදයේ ඉඳන් එහෙම නැත්නම් ඔය 109 වෙනි පිටේ ඉඳන් 143 වෙනි පිට දක්වාම දිගටම කියලා තියෙන්නේ සියලුම දේ පිට බාහිර දැනුමක් නෙමේ, මේ අභිඤ්ඤයන් ගැඹුරු වශයෙන් ගැඹුරින්ම දැනගත යුත්තේ මේ සියලුම විග්‍රහයන් මේ පේලි 1000කින් විතර තියෙන සියලුම දේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුල ශරීර කූඩුව තුලින් තමා විසින් තමාගේ විමුක්තිය සඳහා දැනගත යුතු දැකගත යුතු දේවල්. ඒ මිසක් මේ කිසිම දෙයක් බාහිර ලෝකේ තියෙන්නෙත් නෑ, ඇත්තෙත් නෑ, දකින්නත් බෑ. තමාගේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුලයි මේ සියලු දේ සිදුවෙන්නේ, මේ සියලු දේ දැක ගන්න ඕන. දැන් මුලින්ම චක්කුං අභිඤ්ඤේ භික්ඛවේ අභිඤ්ඤය රූපා අභිඤ්ඤය අර සත්තාන කුසල සූත්‍රයේ තියෙන දේවල් මේක තේරුම් ගත්තට පස්සේ තමා නිවැරදිව තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ චක්කුං භික්ඛවේ අභිඤ්ඤය රූපා අභිඤ්ඤය චක්කු විඤ්ඤාණං අභිඤ්ඤය චක්කු සම්පස්සෝ අභිඤ්ඤය යම්පිද චක්කු සම්පස්ස පත්‍යා උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි අභිඤ්ඤය. මේ ප්‍රිය සොම්නස් දුක් දොම්නස් අදුක්ඛම සුඛ මේ තුනම උපජ්ජති වෙන්නේ උපදින්නේ අර චක්කුංච පටිච්ච රූපේච උපද චක්කු විඥානං තින්නං සංගති පස්සෝ සම්පස්ස වුණාමයි. මේක තමයි මේ විග්‍රහය. ඊළඟට එක් ඇහැ පිළිබඳව ඇහෙන් චක්කුං, ඊළඟට සෝතං, ඊට පස්සේ ගානං, ජීවා කාය මනෝ හයම විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ රූපං අභිඤ්ඤය වේදනා අභිඤ්ඤය සංඥා සංකාර විඥාන මේ දැන් කියපු සත්තාන කුසල සූත්‍රයේ පංචස්කන්ධය රූපං වේදනා සංඥා සංකාර විඥාන ඒවත් දැනගන්න ඕන වෙන්කල. ඊට පස්සේ දැන් ඉස්සෙල්ලා කිව්වේ චක්කුන් රූපා, දැන් කියනවා චක්කු, දැන් සෝත ගානං ජීවා කාය මනෝ මේවා වෙනම හයක්. ඊළඟට රූප ශබ්ද ගන්ධ රස පොඩ්ඩම්බ ධම්ම හය ඒවා බාහිර ආයතන. ඊළඟට චක්කු විඥාන සෝත විඥාන විඥාන හය මේක හොඳට වෙන්වෙන් කොට කොට තේරුම් ගන්න ඕන. ඊට පස්සේ සම්පස්ස හය චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාන මේ සම්පස්ස හය. ඊට පස්සේ වේදනා හය ජනිත වෙන චක්කු සම්පස්ස ජා සෝත සම්පස්ස ජා වේදනා වේදනා හය. ඊට පස්සේ සංඥා හය රූප සංඥා සද්ද සංඥා ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. ඊට පස්සේ සංචේතනා හයක්ම උපදිනවා ඇහෙන් කනෙන් නාසයෙන්. ඊළඟට තණ්හා හය රූප තණ්හා සද්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා. මේ තමා වෙත තමා ඇති කරගන්න ඔය ජීවත් වීමේදී රාගෙන් ද්වේෂයෙන් මොහෙන් කටයුතු කිරීමේදී තමා තුළ ඇතිවන දේවල් මේ තමා විසින් දැනගත යුතුයි. ඒකයි මේ අභිඤ්ඤය. ඊට පස්සේ රූප විතක්ක සද්ද විතක්ක ගන්ධ විතක්ක රස ඊට පස්සේ විචාරහය අර මුලින් විතක්කහය විචාරහය ඊට පස්සේ ධාතු මේ හය පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු ආයු ධාතු අවකාශ ධාතු විඥාන ධාතු. ඊළඟට පඨවි කසින 10ක් මෙතන විග්‍රහ කරලා තිනවා. ඒකත් දැනගන්න ඕන මොකද ඒක අට්ඨරිය යුතු අනාර්ය ඥාන. නමුත් ඒකත් දැනගත යුතුයි එක කාලේ තිබුණු දෙයක්. ඒ කසින 10ක් ඒක නිසා තාලා තිනවා. ඊට පස්සේ අර පටික්කුල මනසිකාරයේ තියෙන කේසාලෝමානකාදන්ත මේ කොටස් 32කට බෙදලා තියෙන හැටි තේරුම් ගන්න ඕන. ඊළඟට ඒ කොටස් 32 අවසානයේ දැන් අර ඉස්සෙල්ලා තිබුණ චක්කු විඥාන දැන් ආයතන හය චක්කායතන රූපායතන සෝතායතන සද්ධායතන කානායතන ගන්ධායතන ජීවායතන රසායතන කායතන පොට්ටබ්බන මනායතන අධ්‍යාත්මිකායතන හයයි බාහිරායතන හයයි. ඊළඟට ධාතු අට්ඨාරස ධාතු 18ක් තියෙනවා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු මෙහෙම එකකට තුන බැගින් 18ක් ධාතු අට්ඨාරස ධාතු විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ දැන් මෙතෙක් කල් තිබුණේ අර ඉන්ද්‍රිය ආයතන හය, චක්කායතනේ සෝත ආයතන. දැන් ඊගාවට මේක අර මාර්ගය අනුගමනය කරනකොට ආනපාන සති සමාධිය වඩනකොට ඒ සියලු දේ ඉන්ද්‍රිය ධර්ම බවට පත් වෙනවා. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, යුවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය එක මූලික ඉන්ද්‍රිය හයක්. ඊළඟට තවත් ඉන්ද්‍රිය හයක් තියෙනවා. ජීවිතේන්ද්‍රිය, ඉත්ඉන්ද්‍රිය, පුරිසින්ද්‍රිය, සුඛේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය, උපේක්ඛා ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය උපේක්ඛා ඉන්ද්‍රිය කියන එක යම් කෙනෙකුට මතු වුණ ගමන්ම නිවනට උපකාර වන අර සද්දස්ස කුල පුත්තස්ස කියන සද්දින්ද්‍රිය මතු වෙනවා. සද්දින්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය තමයි අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ ඉන්ද්‍රිය ධර්ම බලධර්ම. ඒ ඉන්ද්‍රිය ධර්ම පඤ්ඤා ඉන්ද්‍රිය යම් ආකාරයකට බල ගන්නුනහම ඊට පස්සේ මගඵල ලබන්නට උපකාර වන ඉන්ද්‍රිය තුනක් සියලුම මනසක් තියෙන පුද්ගලයන්ගේ මිනිසුන්ගේ ඇති වෙනවා. ඒ ඉන්ද්‍රිය තුන තමයි අනඤ්ඤාතඤ්ඤස්ස සාමීති ඉන්ද්‍රිය, අඤ්ඤේන්ද්‍රිය, ඊට පස්සේ අඤ්ඤතාවී ඉන්ද්‍රිය කියන එක තමයි අර මේ කොණ්ඩඤ්ඤ බමුණටත් බුදුහාමුදුරුව ධර්මයේ දේශනා කරාම මේ සද්ධා විරිය සති සමාධි මේ මතුවෙලා මේ අඤ්ඤතාවී ඉන්ද්‍රිය මතුනහම තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් උනේ එතෙක් මඤ්ඤා කොණ්ඩඤ්ඤ. එනිසා මේ ඉන්ද්‍රිය නිවනට උපකාර වන සියලු ඉන්ද්‍රිය මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම මේ අභිඤ්ඤයන් අභිඤ්ඤාත විග්‍රහයේ තියෙනවා. ඊට පස්සේ මේ ධාතු පිළිබඳවත් තුන් ආකාර 18 ආකාරයට නැවත රූප ධාතු, අරූප ධාතු, කාම ධාතු, රූප භව, රූප භව මේ සියලු දේ තියෙනවා. ඊට පස්සේ ධ්‍යාන අනාර්ය ආර්ය ධ්‍යාන 8ම තියෙනවා. ඊට පස්සේ පටිච්චසමුප්පාද විග්‍රහය තේරුම් ගන්න ඕන. ඒ නිසා අවිද්‍යා පටිච්චසමුප්පාද විග්‍රහයේ ඒ සියලු පියවර තියෙනවා. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය, දුක්ඛං අභිඤ්ඤය, දුක්ඛ සමුදයං මේ චතුරාර්ය සත්‍ය. ඊට පස්සේ පංචස්කන්ධයේ රූප, වේදනා, සංඤා, සංඛාර මේ සියලු දේ විග්‍රහ කරලා ඊට පස්සේ චතුරාර්ය සත්‍ය නැවතත් දුක්ඛ, දුක්ඛ සමුදයං, දුක්ඛ නිරෝධ ඒ දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන අවස්ථාව. ඊට පස්සේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් අවබෝධ කරගන්නට උපකාර වන ආකාරයට ඔය 9 වෙනි ඡේදයේ තියෙනවා. ඊටම ගැඹුරු අපි දැන් අර තේරුම් ගත්ත අනිච්ඡානුපස්සනා අභිඤ්ඤය, දුක්ඛානුපස්සනා, අනත්තානුපස්සනා, නිබ්බිදානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා තියෙන මේ 7 තියෙනවා. මේවත් දැනගන්න. ඊට පස්සේ එකින් එක අරගෙන රූපය පිළිබඳව මේ 7 රූප නිත්‍ය දුක්ඛ, ඊට පස්සේ වේදනාව පිළිබඳව මේ 7 සංඥා සංකාර විඥාන මේ සියලු දේ පිළිබඳව මේ 7 නැවතනක් තියෙනවා. අන්තිමට ජරා මරණේ අනිත්‍යානුපස්සනා දුක්ඛානුපස්සනා 7 තියෙනවා. ඒ අනුව දුක්ඛං අභිඤ්ඤය, දුක්ඛ සමුදය අභිඤ්ඤය, දුක්ඛ නිරෝධෝ අභිඤ්ඤය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා විඤ්ඤය මෙන්න අර සත්තරාණ කුසල සූත්‍රයේ දැන් අර පජානාති තේරුම් ගත්තට පස්සේ මේ 121 වෙනි පිටේ තියෙනවා අර සත්තරාණ කුසල සූත්‍රයේ තියෙන හත නැවත දුක්ඛං අභිඤ්ඤය අතන තිබේ රූපං අභිඤ්ඤය මෙතන තියෙනවා දුක්ඛං අභිඤ්ඤය දුක්ඛ සමුදය අභිඤ්ඤය දුක්ඛ නිරෝධෝ අභිඤ්ඤය දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අභිඤ්ඤය දුක්ඛස අසාදෝ අභිඤ්ඤය දුක්ඛස වේදන ආදීනෝ අභිඤ්ඤය දුක්ඛස නිසරණං අභිඤ්ඤය ඒ වගේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන සියලු දේ පිළිබඳව එක තියෙනවා ඊට පස්සේ 10 වෙනි ඡේදයේ ඉඳන් පටිච්චසමුප්පාද විග්‍රහය දෙපැත්ත තියෙනවා අර මේ මහා ප්‍රධාන සූත්‍රයේ තියෙන ගැඹුරු පටිච්චසමුප්පාද ධර්මය උප්පාදෝ පවත්තං නිමිත්තං ආයුවනං පටිසන්ධින් ගති නිබ්බති උපපත්ති ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් උපායාස එක තියෙනවා ඒක අනිත් පැත්ත ඊට පස්සේ තියෙනවා අනුප්පාදෝ මේක අර 10 වෙනි ඡේදයේ තියෙන උප්පාදෝ ඊට පස්සේ ඊගාව පිටේ ඒක අනිත් පැත්ත අනුප්පාදෝ අපවත්තං අනිමිත්තං අනායවනං අපටිසන්ධින් අගතින් අනිබ්බිතං අනුපත්ති අජාති අජර අව්‍යාපද මේ සියලු මේ දෙපැත්ත විග්‍රහ කරලා තියෙනවා ඊගාවට සියලු දේ මේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං හැටියට ඊට පස්සේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණණය කරගන්නා ආකාරය දිගින් දිගටම මේකේ තියෙනවා සියලු දේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ඒ වගේම සමත විපස්සනා දෙකටම උපකාර වන ආකාරයට ඉන්ද්‍රිය ධර්ම මතු කරගත්තාම බල ධර්ම ඒ වගේම සත්‍තබොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගය පූර්ණණය කරගන්නා ආකාරය මේක හොඳට කියවලා බලන්න ඊට පස්සේ සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරියත් මාර්ග හතරත් ඵල හතරත් ලබා ගන්න ආකාරය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සියලු දේ පූර්ණය වෙන්නට අවශ්‍ය දැනුම දැනුම් සම්භාරය අභිඤ්ඤයං අභිඤ්ඤාතං හැටියට මේ පුතේ මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ තියෙන විග්‍රහය මේක පැහැදිලිව පිරිසිදුව තමන් විසින් තමා තුළින් තේරුම් ගත යුතු දේවල්. දැන් මොනහරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් දැන් අහන්න අවස්ථාව
ස්වාමීන් වහන්ස මේ අභිඤ්ඤය කියන එකේ පද විග්‍රහය පොඩ්ඩක් කරලා දෙන්න පුළුවන් නම්
මොකද්ද
අභිඤ්ඤය කියන එකේ පදේ විග්‍රහය
අභි කියන්නේ උසස් ගැඹුරු මට්ටමේ කියන එකයි දැන් අභි විනය අභි දැන් අපි යමක් අල්ලගත්තොත් ඒ පළවෙනි වේශයක් තියෙන නිසා ඒක අර අනිච්ච නිසා දුක්ක නිසා විපරිනාමයට පත්වීම නිසා අවසන් වෙන්නේ කොතනින්ද දෙවෙනි ඒක තමයි ඒක නියතියක් ඒක න්‍යායක් ඒක කාටවත් වෙනස් කරන්න පුළුවන් කමන්න අපි ප්‍රියයි මනාපයි මිහිරී මధుරයි කියලා සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ ඒක නිසා වෙන්නේ මොකද දෙවෙනි වේශයට පත් වෙලා දුකට පත් වෙලා අපි අතරමං වෙනවා අනාථ වෙනවා ඒක තමයි මේ ධර්මතාවය මේ විග්‍රහ කරලා තියෙන්නේ මේ බුද්ධ ධර්ම විග්‍රහ කරලා තියෙන්නේ මේ ස්වභාවය අපි හැම දෙයකටම ඇලෙන්නේ පළවෙනි වේශයක් තියෙන නිසා අපි දකින්නේ එකයි අපි දකින්නේ එකයි හැබැයි අපිට උරුම වෙන්නේ දෙක. ඒකයි තේරුම් ගත යුතු.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, කබලින්කාර ආහාර පිළිබඳ කරුණා කරලා පැහැදිලි දෙන්න සර්. ගෞරවණීයලා සිටිනවා.
ඔව්. කබලින්කාර ආහාර කියන්නේ කය බලියක ආකාරයට පත් කරන සියලුම ආහාර කබලින්කාර ආහාර. දැන් මේ කය බලියක ආකාරයට පත් කිරීම නිසා ඒක තමන්ටත් අනුන්ටත් සංචේතනා සම්පස්ස විඥාන ආහාර ලැබෙනවා. දැන් අපි හිතමු කවුරු හරි වෙසක් කූඩුවක් වගේ අඳුමක් අඳගෙන යනවා. අපි වෙසක් කූඩුවක්ම කියමුකෝ. වෙසක් කූඩුවක්ම අඳුමක් අඳුනට දාගෙන යනවා. ඕක නිසා මිනිස්සු දැන් මිනිසුන්ගේ අමුතු අනුරාගයක් එක්ක ද්වේෂයක් දෙපැත්තම ඇති වෙනවා. ඇති වෙනවද? ඒක තමයි සංචේතනා සම්පස්ස විඥාන ආහාර. ඒ නිසා දැන් යම් කිසි කෙනෙක් වැරදි විදිහට සෙරෙප්පු දෙකක් දැම්මත්, කොණ්ඩෙ කැපුවත්, ඇඳුමක් ඇන්දත් ආහාර ගැනීම විතරක් නෙමෙයි. මොකද්ද? අර ක්‍රියාව කාය බලියකාර කබලින්කාර කියන්නේ ඒකයි. නැතුව මේ දැන් ඕක පරිවර්තනය කළ තියෙන කොහෙද? කැබලි කර කන එන අරකුරා විව්වොත් හරි, එන අරකුරා හරි, ඒක නෙමෙයි මේ කියලා තියෙන්නේ. කය මේ ක්‍රියාව බලියක ආකාරයට පත් කරවන සියලුම ආහාර කබලින් කාර ආහාර. ඒවගේම අර සංචේතනා ඇති කරවන සියලුම ආහාර සංචේතන ආහාර, සියලුම සම්පස්ස සංස්පර්ශයක් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ස්පර්ශ කරන ආහාර සම්පස්ස ආහාර, ඒ සියලුම ආහාර විඥාන ආහාර.
ගරුතර ස්වාමීන් වහන්ස, දැන් මට අහන්න ඕන ප්‍රශ්නෙම තමයි අර මහත්මයාත් ඇහුවේ. ඒ වුණත් මෙන්න මේ ටිකක් තව පැහැදිලි කරගන්න ඕනේ. දැන් රූප උපාදානස්කන්ධය කියන්නේ පංච උපාදානස්කන්ධයේ රූප උපාදානස්කන්ධය, භූත රූප හතරත්, අජ්ජත් රූප හය, බාහිර රූප හය, ඒ සියලුම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ගොඩ ඒක වෙන කොටසක් හැටියටත් මම දකිනවා. රූප කියන ටික වෙනස් කොටසක් හැටියට දකිනවා. ඒ කියන්නේ
හැබැයි රූපයක් නැතුව වේදනා සංඥා සංකාර විඥාන එනවද?
නැහැ.
අඩු ගානේ රූපයක් නැත්නම් අරූප හරියට එන්නවා. හැටියට හරියෙන්න ඕන. තේරුණාද? ඒක නිසා දැන් මේ පහම එකටයි එන්නේ. නමුත් බෙදලා වෙන් කළා, බුදුහාමුදුරුව පෙන්නලා විභජනය කළා, බෙදලා පෙන්නලා දීලා තියෙනවා. ඒක තමයි භගවත. ඒක තමයි විභජනය.
දැන් ඒකේ මං අහන්න හිටියේ රූප උපාදානස්කන්ධයටත් ආහාර ඕනේ, මේ වේදනා සංඥා චේතනා සංස්කාර විඥාන ඒවටත් ආහාර ඕනද?
අර ආහාරම තමයි. අරකම තමයි. දෙකක් නෑ. අර රූපය තමයි. මේක එකටමයි. දැන් මේ කෝපේ ගත්ත ගමන් වේදනාවක් තියෙනවද ඇල්ලුවාම? සංඥාවක් තියෙනවද? සංකාර තියෙනවද? ඔක්කොම තියෙනවා. මේ කෝපේ රූපේ විතර නෙමෙයි, ස්පර්ශයක් තියෙනවා, සම්පස්සයක් තියෙනවා, ඔක්කොම තියෙනවා. දැන් මේක අපි මේ බෙදලා විභජනය කළාට අපිට තේරුම් ගැනීම සඳහා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ එකටමයි ගෙඩියක් හැටියට ගන්න පුළුවන්, පරිවර්ණයට ගන්න පුළුවන්, උපාදානය කරගන්න පුළුවන්, අල්ල ගන්න පුළුවන්, අයිටි කරගන්න පුළුවන්, වෙනම බෑ. මේ රූප තව හුඟක් තියෙනවා. ඔය උපාසකම්ම හිතන රූප විතරක් නෙමෙයි, තව තියෙනවා කියන්න බැරි හිතන්න බැරි තරම්.
ඔබ වහන්සේ ඊයේ විස්තර කරා, කිව්වා 11 ආකාර රූප අජ්ජත්නේ.
ඔව්, ඒවත් තියෙනවා.
ඒ රූප
ඒවත් තියෙනවා. ඒකත් ඒවත් හැම දෙයකටම නැවත ඇහෙන් බලන රූප, දුර ළඟ සියුම් ඝන අජ්ජත්තික බාහිර අතීත අනාගත වර්තමාන ඒවත් තියෙනවා. කණෙන් අහන ඒවා ආයි ඒවත් තියෙනවා.
එතකොට ජීවිතේන්ද්‍රිය කියන්නේ රූපයක්ද කියන එක?
නෑ, ඒක ඉන්ද්‍රියක්නේ.
එතකොට ඒ ජීවිතේන්ද්‍රිය කියන එක ඔබ වහන්සේට විස්තර කරන්න පුළුවන් නම්
ජීවිතේන්ද්‍රිය කියන්නේ මේ උෂ්ම පවත්වාගෙන යෑම කියලා මහාවේදල්ල සූත්‍රයේ කියනවා. මොකද්ද පවත්වාගෙන යන්නේ? උෂ්ම.
උෂ්ම.
උෂ්ම කියන්නේ මොකද්ද? උෂ්ණය. දැන් අපි ජීවිතේන්ද්‍රිය නැති වුණ ගමන් අපි අර ඇහැ තියෙනවා, කන තියෙනවා, කය තියෙනවා, ශරීරය තියෙනවා, ඔක්කොම වුණාට අත තියලා බැලුවාම හීතලයි. දැන් මොකද්ද නැත්තේ?
උස්මනේ.
උස්මනේ. උස්ම නැති වුණ ගමන් අර මේ හුස්ම ගැනීම නැති ගැනීමත් නවතිනවා. දැන් කිසිම ඉන්ද්‍රියක් අර ඔය කියන චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය එකක්වත් නැහැ. උරා වීම සහ මුලින්ම නවත්තල නවත්තන්නේ මොකද්ද? ඉස්සෙල්ලම උෂ්ම කියන ජීවිතේන්ද්‍රිය. මේ උෂ්ම තමයි අපි මේ ජීවත් වෙනවා කියන්නේ. මොකද්ද උෂ්ම? උෂ්ණය පවත්වාගෙන යෑම.
එතකොට ඒ සේටම ආහාර අර
සියලු ආහාර අවශ්‍යයි.
එතකොට භාවරූප කියන්නේ
ඒවා මේ පස්සේ කාලෙක හදාගත්ත
රූප.
ඒවා වචන මේ අටුවා කතාවල තියෙන රූපයක්. එහෙම. තව අටුවා කතාවල හරියට තව දේවල් තියෙනවා. ඒවා මේ බුද්ධ ධර්මයේ නෙමේ, උපනිෂද් ධර්මයේ සහ ඔය සංස්කෘත භාෂාවෙන් තව නොයෙකුත් ඒවා කලවම් කරලා තියෙනවා ඔය දේවල්.
ගරු ස්වාමීන් වහන්සේ, දැන් මහා සතිපට්ඨාන සූත්‍රය, කායගත සති සූත්‍රය, ගිරිමාන්ද සූත්‍රය, රාහුල වාස සූත්‍රය, මේ හැම සූත්‍රයකම මූලික පදනම වෙලා තිබුණේ අස්සසාස පස්සසාස. එතකොට ඒකට හේතුවක් තියෙනවද? විවිධ සූත්‍ර දේශනා කරනවා.
ඔව්. විවිධ පුද්ගලයන්ට විවිධ ආකාරයට තම තම නැනපමණින් තේරුම් ගන්න පුළුවන් ආකාරයට විවිධ අවස්ථාවල විවිධ ස්වරූපෙන් විවිධ තැන්වල බුදුහාමුදුරුව එක විස්තර වශයෙන්, එක සංක්ෂිප්ත වශයෙන් ඒ පුද්ගලයාට තේරුම් ගන්න පුළුවන් විදිහට බුදුහාමුදුරුව විග්‍රහ කරලා තියෙනවා. හැබැයි එකම දේ දේ භාවිතබ්බංච භාවිතම් පහතබ්බංච පහින ආන පාන වචනත් බලනු අස්ස පස්ස කරණීය අකරණීය සේවි තබ්බා අසේවි තබ්බා. එක පුද්ගලයාට සමහර විට දැන් අස්ස පස්ස කිව්වේ හාම තේරුම් නැති පුද්ගලයාට සේවිතම් බා සේවිතම් බා කිව්වහම තේරුම් ගන්න පුළුවන්. තව පුද්ගලයෙකුට භාවයතබ්බංච භාවිතම් පහතබ්බංච පහීනං කිව්වහම තේරුම් ගන්න පුළුවන්. තව පුද්ගලයෙකුට ඒක තේරුම් ගන්න බැරි වෙයි ආන පාන කිව්වහම තේරුම් ගන්න පුළුවන්. අස්ස සති පස්ස සති කිව්වහම තේරුම් ගන්න පුළුවන්.
දොළොස් පිරිකර දානය කියලා බුද්ධ දේශනාවක් තියෙනවා. බුද්ධ දේශනාවක දොළොස් පිරිකර දානය කියලා මම අහලා තියෙනවා. දොළොස් පිරිකර දානයක් කියලා එහෙම
මම නම් අහලා නැහැ. එහෙම එක අට පිරිකරට තව හතරක් මොනවාරි එකව කරගෙන නැහැ.
එහෙමයි.
ඔව්. ඒක ඒවා තව එකව කරයි, තව 20 පිරිකර ගියයි, තව අවුරුද්දක් දෙකක් යනවා. දැන් තියෙනවනේ එහෙම. ඒකින්ද 8 පිරිකර 12 පිරික වුණාම දැන් 20 පිරිකර කයි ගාවට. ඒවා වෙනවා. ඒවා ඉතින් මේ ලෝකේ තියෙන ඒවා. නිවනට අදාළ නැහැ ඌවා.
අවසරයි ස්වාමීන් වහන්සේ. ආනපාන සති වැඩිමේදී සහ සාමාන්‍ය පරිදි අපි කටයුතු කිරීමේදී සමහර විට හිතට එක එක රූප ඒ වගේ අපි කැමැත්තෙන් නෙවෙයි නමුත් අර බලෙන් වගේ රූප මතක් වෙනවා. ඒ කියන්නේ ඒක නමුත් අපි කැමැත් අපිට ඒක අයින් කර ගන්න ඕනේ. හැබැයි
මතක් වුණාට ඒ දිගේ රවුම් ගහන්න නැන්නම්, රෝද ගහන්න නැන්නම්, සංචේතන පවත්තන්න නැන්නම් ඒක ප්‍රශ්නයක් නෑ. පිනවා පිනවා විඳවා විඳවා මන මන සංචේතන පවත්වන නම් වැරදි. එතකොට තමයි සමුදය අනුසය බිහි වෙන්නේ.
ඒක අර මතකයේ තිබුණට එහෙම ප්‍රශ්නයක් නැහැ.
නෑ. ඒක දැන් බුදුහාමුදුරන්ටත් අරහතුන් වහන්සේලාටත් ඔක්කොම ඒවා මතක තිබෙනවා. හැබැයි පිනවා පිනවා විඳවා විඳවා මැන මැන සංචේතනා පවත්වන්නේ නැහැ. අනුසය උපදින්නේ නැහැ. සමුදය බිහි වෙන්නේ නැහැ. දැන් එකම වැඩේ අනුසය බිහි වෙනවා නම් විතරයි වරද. අනුසය බිහි වෙන්න නම් න අනුසේති. එහෙමනම් නිවන
ස්වාමීන් වහන්ස අර කලින් කිව් විදිහට අර උස්ම කියන එක මේ ධාතු වශයෙන් ගත්තොත් මොන ධාතුවටද අයිති වෙන්නේ?
ඒක ආපෝ තේජෝ වායෝ පඨවි හතරෙම එකතුවක් උස්ම. ආපෝ තේජෝ වායෝ පඨවි උපාදාය රූප හතරෙම එකතුවක් උස්ම.
කායේ කායානු කියන එක තා පොඩ්ඩක් පැහැදිලි කරන්න. කායේ කායානු
කියන එක. ඔව්. කායේ කියන්නේ ඔය කියන වේගයේ වේදනාව ආවේගය. ඒ වේගයේ වේදනාව නිසා උපදින විඥාන ශක්තිය. ඊට පස්සේ දෙවෙනි වචනයෙන් කියන්නේ කාය අනුපස්සන. අලුතෙන් උපදින වේගය ඒ ක්‍රියාවේ වේගය නිසා අලුතෙන් උපදින වේගය අනුපස්සනා කරන්න ඕන. මොකද්ද දැන් ක්‍රියාවේ වේගය කියන එකයි කාය. චක්කු කාය, සෝත කාය, රූප කාය, ගන්ධ කාය ඔය තියෙන ඔක්කොම කාය. ඒ වේගය නිසා අලුතෙන් අපි දන්නේ නැතුව අලුතෙන් වේගයක් උපදිනවා මෙතෙක් නූපන් වේගයක්. ඒ අලුතෙන් වේ උපදින වේගය අනුපස්සනා කරන්න ඕන. තේරුණාද? අනු කියන්නේ මොකද? අලුතෙන් උපදින වේගය ප්‍රහාණය කරන්න ඕන. ඒ වේගයක් උපදිනවා. ඒ අලුතෙන් උපදින වේගය තමයි සමුදේ බවට පත් වෙන්නේ, අනුසේ බවට පත් වෙන්නේ. ඒක ප්‍රහාණය කළ යුතුයි, පස්සනා කළ යුතුයි. ඒකයි අනුපස්සනා. දැන් මෙතන වචන තුනක් තියෙන්නේ. කාය අනුපස්සන. කොහොමද කායේ කාය අනුපස්සන?
කාය කියලා කියන්නේ මේ රූප
ක්‍රියාව.
ක්‍රියාව කියන එකයි නේ.
චක්කු කාය පටිච්ච වෙනවා රූප කායට. විඥාන කාය උපදිනවා. අන්න කාය. ඒ පටිච්ච වීම නැවැත්තුව ගමම්ම අලුතෙන් වේගයක් වේදනාවක් ඉපදීම නවත්වනවා, අනුපස්සන වෙනවා. අනුපස්සන කියන්නේ අනුසය ප්‍රහාණය කරනවා කියන එක.
සෝ සතෝ
අස්සති. සෝ සතෝ කියලා කියන්නේ සෝ සතෝ අස්ස සති. සෝ සතෝ පස්ස සතිද? සෝ යමෙක් මේ ආකාරයට ක්‍රියා කරන යමෙක් ඉන්නවනම් සෝ කියන වචනෙන් මාගදී භාෂාවේ ඒ උත්තමයා ඒ පුද්ගලයා කියන අර්ථය සෝ. සතෝව අස්ස සති. හේතුඵල ධර්මයට බහගලපා බලා අස කියන්නේ ආශ්‍රය කළ යුතු දේ ආශ්‍රය කරනවා. සෝ තතෝ පස්ස සති කියන්නේ ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කරනවා.
අවසරයි ආරියතුන් වහන්ස, මේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුදු කියන නැවත පොඩ්ඩක් පැහැදිලි කරවොත්.
ආයි නම් බෑ, ඊය සම්පූර්ණයෙන්ම විග්‍රහ කළා. දැන් තව එක්කෙනෙක් කියයි ආයි ඕකම කියන්න ඕන කියලා. දැන් මෙතෙක් ඊය හොඳටම විග්‍රහ කළා මේක පැහැදිලිවම. ආයි රෙකෝඩ් එකක් අරගෙන බලන්න. දැන් CD එක හම්බ වෙනවා. හම්බුනාම දාලා බලන්න. මොකටද ඉතින් ආයි ආයි මේක විග්‍රහ කරන්නේ?
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඒහි භික්ෂුභාවය පැහැදිලි කරලා දෙන්න සිල්ලාසින්නවා.
දැන් ඒහි බික්කු. බික්කු කියන්නේ මොකෝ? බව කය කිරීම. මේ අහපු දේම අහපු ආකාරයට ගැඹුරෙන් අපිට බව කය කරන්න පුළුවන් නම් යම් කිසි මොහොතක ඒ පුද්ගලයා ඒහි බික්කු භාවයට එමුණනම් උපසම්පජ්ජ විහෙරති තත්වයටපත් වෙනවා. ඒ පුද්ගලයා දැන් ඔයක පස්සේ අටුවාකාරයෝ මේ සිංහලෙන් තමයි කිව්වේ. ඒව මහාන කිව්වහම සියලු දේ සාංග සම්පූර්ණ වෙනවා කියලා තියෙනේ. ඒව නිකන් මේ අපබ්‍රංශ සාහිත්‍යකාරයන්ගේ කතා. ඒහි බික්කු භාවයෙන් කියන එකේ තේරුම මේ භව කය කරන්නට අවශ්‍ය සියලු කරුණු සම්පූර්ණ වුණහම ඒ ආකාරයට ඒ අනුව ඒහි පස්සිකෝ කියන එකම තමයි ඒහි බික්කු භාවයෙන් මේ කය කරනවා, කෙලෙස් කපා හරිනවා. ඒකයි ඒහි බික්කු භාවය කියන්නේ. ප්‍රඥානුසාරි පුද්ගලයන් ටක් ගාලා මේක තේරුම් ගත්ත ගමන්ම භව ක්ෂය කරනවා. එතකොට එහි භික්ඛු භාවයෙන් මේ තත්ත්වය අවබෝධ කරගන්න.
ඔසරයි අරහතුන් වහන්ස, අපි ආනාපාන සතිය වැඩිමේදී නිච්ච බව අනිච්ච බව දකිමින් අත්ථ බව අනත්ථ බව දකිමින් කටයුතු කරද්දී දැන් මේ උපාදානය කරගන්න නැතිව හවු අර හිතට ඇතුල්ච අරමුණක් හවුල් නොගසා ඒ පැත්තේ දුවන් නැතුනම් බුද්ධානුස්සති දපතුලින් ඒ වැඩෙන්නේ
මොකද්ද මොකද්ද
ඒ මොකද්ද අපිට එන අරමුණක් අපි ඒක දිහා රවුම් ගහන්න ඒක පටිච්ච වෙන්න නොදී නිච්ච බවක් නම් ඒක අනිච්ච බව දැකලා එතකොට ඒ විදියට ඒ කප කපා යෑමෙදි එතෙන්දි නිච්ච බව දැක්කම අපි අනිච්ච බව දකින්න ඕන එහෙම ඒ වගේ ප්‍රශ්නයක් ඊළඟට රාගයක් නම් ඒක විරාගයක් වට ඒකේ රාගයේ තියෙන අදීනව දැකලා ඒ වගේ කිරීමෙන් අර නිබ්බිදාන ඒ
භව උදුරා ගමනවා නම් නිබ්බිදා වෙන්න ඕනේ
දැන් අතේ
නිබ්බිදා වුණොත් අර භව නිබ්බි වෙනවා විහි කිරීම නිබ්බි වෙනවා
අපේ සිත් තුල වෙන්නේ ওই දේ අර මරණානුස්මෘතිය වගේ අබුද්ධානුස්මෘතිය ඒකට වැඩිමද කියලා මං අහන්නේ
දැන් ආනපාන සති සමාධිය තමයි වඩින්න වඩන්න
ආනපාන සති වඩ කරන්නේ
කරනකොට ඔය සියලු දේ සිදු වෙනවා
සිද්ධ වෙන්නේ
දැන් ආනපාන සතිය කියන්නේ එකක් නෙමෙයි ඕන තැනකට ඕන ධර්මයකට ඕන දවස්තාවකට ඕන දෙයකට යොදන්න පුළුවන් තැනක් දෙයක් වචනයක් දැන් මෙත්තානුසතියත් ආනපාන සතිය ගත්ත හැකි අසුමානුසතියත් ගත්ත හැකි ආනපාන අනිච්ච දුක්ඛානත්මේ නිකල නිච්ච සුඛාත්තයින් කිරීමක් ආනපාන නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ග කළ සබ්බූපදි පටිනිස්සග්ග කිරීමක් දානපාන සෑම තැනකම දැන් අර මෙත්තානුසතිය වඩන තරහින් කිරීම කරුණං වඩලා බාධකයින් කිරීම මුදිතං වඩලා විරතියයින් කිරීම මේ ඔක්කොම ආනපාන කියලා අර පොඩි ළමයෙකුට කියා දෙන්න වගේ රාහුල වාද සූත්‍රය කියා දීලා තියෙනවා
ස්වාමීන් වහන්සේ
යොදුන කියලා මේ සිංහල භාෂාවේ මාගදී භාෂාවේ තියෙනවා ඒ කාලේ මේ බුදුහාමුදුරන්ගේ කාලේ රජ කාලේ ඔය අපි අද වගේ අඩි අඟල් 60 කිලෝමීටර් තිබුණේ නැහැ ඒ කාලේ සියලු තැන්වල දුර මැන්නේ මේක තියෙනවා මේ ජම්බුද්දීප කඩේින් පොතේ කුකුලෙක්ගේ හඬ ඇහෙන බෙරයක් ගැහුවාම බෙර හඬ ඇහෙන හූවක් තිබ්බහම හූ හඬ ඇහෙන ඊට පස්සේ ඒ කාලේ හිටියා යෝධයෝ දුන්නෙන් විදින මේ යෝධයෙක් අර උපරිම බලය තියෙන යෝධයෙක් දුන්නෙන් විද්දහම ඒ දුන්න වැටුණ තැන යෝධයෙක් දුන්නෙන් විදලා යෝදුන කියලා හදාගත්තා ඒක මිම්මක් හැටියට ගත්තා. යෝධේ දුන්නකින් විද්දහම ඒ ඊතලේ වැටෙනවන තැනකට දැන් මේ යෝධයා හිටිය තැනයි ඊතලේ වැටුණු තැනයි අතර දුර මොකද්ද? යෝ දුන කිව්වා. යෝධේ දුන්නෙන් විද්ද දුර යෝ දුන කියලා ගත්තා. මේක පස්සේ කාලෙක නොයෙකුත් ආකාරයට අර්ථකථාකාරයෝ මේක වැරදි විදියට මේක මේ මැන්නා. නමුත් මේ සිංහල භාෂාවේ කඩයින් පොත්වල සියලු තැන්වල තියෙනවා මේ දුර මැන්න හැටි කුකුලෙක්ගේ හඬ ඇහිච්ච දුර ඒ වගේම හූ හඬක් ඇහිච්ච තැන බෙර හඬ දැන් ඔය දඹුල්ලේ රජමහා විහාරයට ඉඩම් දෙද්දී රජවරු ඒ දඹුල්ලේ රජමහා විහාරයේ මුදුනට ගිහිල්ලා බෙරයක් ගැව්වා ඒ බෙරේ හඬ ඇහුණ මුළු වටේම ඒ විහාරයට පූජ කළා. ඒ වගේ සමහර තැන්වල යෝධයේ දුන්නෙන් විද්ද දුර යොදුන කියලා ගත්තා.
ස්වාමීන් වහන්ස පංච උපාදානස්කන්ධේ අරමුණක් උපාදානය වීම කොයි අවස්ථාවේ සිද්ධ වෙනවද ඒක විස්තර කරලා දෙන්න කියලා.
වර්තමාන මොහොතේ අවස්ථාව.
අවස්ථාව කිව්වේ පංච උපාදානස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන අතරතුර ඒ කොටස් වලදී
අවස්ථා නමයකට පස්සේ උපාදාන වෙනවා. අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හාවට පස්සේ
උපාදාන වෙනවා.
උපාදාන වෙනවා. ඔය අවස්ථා නමේම පහුවෙන්න ඕනේ උපාදාන
වෙනවා.
එහේ. එකක් පළවෙනි අවස්ථාවෙම උපාදාන
වෙන්නේ.
අවස්ථා නමේම ආදී නව අවස්ථාවම පහු කළාම උපාදාන
තණ්හාවත් පහු කරලා
තණ්හාවත් වේදනාවත් තණ්හාව ඔක්කොම පහු වෙන්න ඕන. නවෙනි අවස්ථාව තමයි උපාදාන.
එහෙනම්
ගෞරවනීය ස්වාමීන් වහන්සේ සිව් පිළි සිඹියා කියනක මේ සිව් පිළි සිඹියා කියන්නේ
දැන් මේ බුද්ධ දේශනාවේ බුද්ධ භාෂිතේ බුද්ධ වචනේ තියෙනවා. ඒ කියන්නේ මේ වචන මේ ධර්මයේ ප්‍රකාශ කරපු වචන වලට යම් කෙනෙකුට අට්ඨනානත්තේ පඤ්ඤා අට්ඨපටිසම්භිදේ ඥානං ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදේ ඥානං නිරුත්ති නානත්තේ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදේ ඥානං පටිබාන පටිනානත්තේ පටිසම්භිදේ ඥානං කියන බුද්ධ ඥාන හතරක් තියෙනවා. එක ඥානයකට නමය බැගින් නවරක් හතර 36ක් මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ මේ ඥාන විග්‍රහයේ මේ සිව්පිලි සිඹියාපත්ලත් ශක්තියක් තියෙන පුද්ගලයෙකුට එකම බුද්ධ වචනයක් 36 ආකාරයකට අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා හැටියට විග්‍රහ කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා නම් එතන සිව්පිලි සිඹියාපත්ලත් ශක්තියක් තියෙනවා. දැන් අපි මේක තවත් විදිහකට කියනවා නම් බුද්ධත්වයේ තියෙන ඕනම පදයක් වචනයක් ගන්න පුළුවන් අපිට මේ නානත්වයේ ගත්තාම මේක අපිට ලෞකික අර්ථයෙන් ගන්න පුළුවන් ලෝකෝත්තර අර්ථයෙන් ගන්න පුළුවන් පනවාගත්ත පඤ්ඤාත්ති අර්ථයෙන් ගන්න පුළුවන් සම්මත කරගත්ත සම්මත අර්ථයෙන් ගන්න පුළුවන් ධර්මාර්ථයෙන් ගන්න පුළුවන් නිවනට උපකාර වන පරමාර්ථයෙන් වෙනස් නොවන අර්ථයෙන් ගන්න පුළුවන් එකම වචනයක්. ඒ නිසා එකම දෙයක් ඒ විදිහට විවිධ නානා අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා හැටියට මේ බුද්ධ දේශනාවේ සියලු දේ විග්‍රහ කරන්න පුළුවන්. ඒකට එතකොට නිවනට උපකාර වන අර්ථයක් කියන්නත් පුළුවන් නිවනට උපකාර නොවන බොහෝ දේවල් කියන්න පුළුවන්. දැන් ලෞකික අර්ථය සම්මත අර්ථය පඤ්ඤාත්ති අර්ථය මේ වගේ දේවල් නිවනට උපකාර වෙන්නේ නැහැ. නිවනට උපකාර වන අර්ථය තමයි ලෝකෝත්තර ධර්ම අර්ථය.
ගරුණීය ස්වාමීන් වහන්සේ මේ දැන් අත්ත පටි සම්බිදා අත්ත කියන්නේ මොකද පටි අන්නේ වෙන වෙනම පොඩ්ඩක්
දැන් වචන එක මේක එකට බැඳලා තියෙන්නේ. දැන් පටි කුලක කිව්ව වචනේ කුසල අස්ස වචන කීයක්ද බැඳලා තියෙන එකට දැන් අපි වි චි කි ඉච්ච වචන හතරක් එකට බැඳලා මේක ලෙහෙලා ගලවලා පඤ්ඤපන පට්ඨපන විභජන විවරණ උත්තානිකම් ඒකත් අර හයමයි ආයසරය මේ මේක ලෙහෙලා ගලවලා එක එක වචන එක එක ගන්න ඕන. දැන් ඔය සාර සංඛ්‍ය කියන එක මේක වචන ගණනාවක එකතුවක්. සංසාර අසං සංකය කියන වචන හයක් තියෙනවා මෙතන. හය එකතු එක්කහුගලාම සාරා සංඛ්‍ය කියලා කියනවා. නමුත් ඒක ලෙහෙලා බලලා විග්‍රහ කළාම තමයි මේක නිවනට උපකාර වන ආකාරය හෝ මේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒක අර්ථ කියන එකේ තේරුම තමන් නෙමෙයි මේක. අපි මේ මේ ලෞකික අර්ථය ධර්මාර්ථය පඤ්ඤාත්ති අර්ථය සම්මත අර්ථය පරමාර්ථය මේ වගේ.
අවසරයි ගරු ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස සක්කාය දිට්ඨිය විෂය ආකාරයකට විග්‍රහ කරාම අර්ථයයි අස්මිමානයයි වෙන් කරගන්නේ කොහමද?
අස්මිමානය කියන එක සක්කාය දිට්ඨිය නෙමෙයි. අස්මිමානය නැති වෙන්නේ නෑ සෝතාපට්ටි ඵලයේදී. සෝතාපට්ටි ඵලයේදී මන් තියෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය. අස්මිමානය නැති වෙන්නේ කොයි වෙලාවේද? සකදාගාමි ඵලයේදීත් නෑ, අනාගාමි ඵලයේදීත් නෑ. අරහන්ත මාර්ගයේදී අරහන්ත ඵලයට පත් වීමත් සමග අස්මිමානය නැති වෙනවා. අස්මිමානය තියෙනවා අරහන්ත මාර්ගයේදී ඵලයට පත් වෙන තාක් කල්. සක්කාය දිට්ඨිය විතරයි නැති වෙන්නේ සෝතාපට්ටි ඵලයට පත් වීමෙන්.
අවසරයි ස්වාමීන් වහන්ස, මායя යනු කුමක්ද?
මායя කියන්නේ ඉතින් මේක මේ ණය ගෙවන ක්‍රමය. අපි වැරදි වැඩක් කළොත් ණය වෙනවා. කාටද? අපිට නොතේරෙන පුද්ගලයෙකුට. දැන් හිතන්න කිසිම කෙනෙක් දන්නේ නැහැ, කිසිම කෙනෙකුටත් නොදෙන්න ආකාරයට මොකක් හරි හොරෙන් ගත්තා කියලා. හොර ගමක් කළා. එක පොඩි මොනවා හරි වැරදි ගමක් කළා. කිසිම කෙනෙක් ලෝකේ දන්නේ නැහැ, ඔයා විතරයි දන්නේ. හැබැයි මාර්යාට හොරෙන් කරන්න පුළුවන්ද? මාර්යා ඔය සියලු දේ, මේක නියතියක්. මේක කර්ම නියාමයේ, ධර්ම නියාමයේ, බීජ නියාමයේ, චිත්ත නියාමයේ, ඉර්තු නියාමයේ කියන නියාම ධර්ම පහේ එකතුව පංච මාර. අර නියාම ධර්මයට අනුව, කර්ම නියාමයට අනුව, ධර්ම නියාමයට අනුව මොකද වෙන්නේ? අර කරපු වැරදට හෝ හොඳට ඵල විපාක දෙනවා. කවුරුවත් ඒක තීරණය කරන්න බෑ. ඒක තීරණය කරන්නේ අර නියාම ධර්ම පහේ එකතුව. නියාම ධර්ම පහ එකතුවට කිව්වා මාරය කියලා. නියාම ධර්ම පහක එකතුව තමයි පංච මාර. තව ඉතින් පස්සේ කාලෙක ක්ලේශ මාර, මච්චු මාර, ඔයගේ මේ වගේ මාර තියෙනවා. ඒ සියලු දේ ඔකට ඇතුළත් ඔකේ අයිති. ඒ නිසා අපි යමක් හොඳ හෝ නරක හෝ කරනවා නම් දැන් කියනවනේ අර පොතක ලියවෙනවා කියලා. දැන් කියනවනේ අපි හොඳ කළත් ලියවෙනවා, නරක කළත් ලියවෙනවා. කොහෙද මේ ලියවෙන්නේ? අර නියාම ධර්ම වෙන මොකකටවත් නෙමෙයි. ඒ නිසා අපි මේක කියව කියව කළත්, නොකියව නොකියව කළත් යමක් කළාම ඒකට නියම නිවැරදි ප්‍රතිඵලය නියාම ධර්මයට අනුව, කර්ම නියාමයට අනුව, ධර්ම නියාමයට අනුව, චිත්ත නියාමයට අනුව, බීජ නියාමයට අනුව, ඍතු නියාමයට අනුව අපිට අදාළව ඒකේ ප්‍රතිඵල ලැබීම තමයි මාර න්‍යාය කියන්නේ. ඒකයි මාරය කියලා හදාගත්තේ.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, අපි දැන් නිබ්බාන ගාමි මාර්ගයේ අපි යන්න අධිෂ්ඨාන කරගෙන යනකොට මේ මාර්යා අපිට හුඟක් බාධා කරනවද?
කවුද බාධා කරන මාර්යා? තමන්ගෙම ක්‍රියා, වචනය, කතාව, සිතිවිල්ල, ක්‍රියාව. නැතුව අනුන් එහෙම කිසිසේත් අනුන්ට බැහැ ඔයාට මාර්යෙක් වෙලා කටයුතු කරන්න. කොහෙන්ද මාර වාක්ෂික බලවේගෙන්නේ? තමා තුලින්මයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. ස්වාමි පුරුෂයාට හෝ භාර්යාවට දරුවට මේක කරන්න බෑ. තමන් ඍජු නම්, සක්කෝ ඌජුච සූජුච නම් තමන්ට බාධා කරන්න බෑ. තමන්ට ධර්මතාවයක් තියෙනවා. හැබැයි මේක මේ බාධා කරන ඒවා තමා දැන් මේ වර්තමාන මොහොතේ කරන දේවල් වලට වඩා අතීතයේ කරපු කම්මාවරණ වෙන්න පුළුවන්. අතීතයේ කරපු කර්මවල විපාකාවරණ වෙන්න පුළුවන්. වර්තමාන මොහොතේ කරන කෙලෙසාවරණක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමන්මයි ඒ සියලු දේ අතීතයේ කම්ම හැටියට කරලා තියෙන්නේ. තමන්ටමයි දැන් වර්තමාන මොහොතේ කම්මක්කය කරලා, කම්මාන්ත කරලා මේ කම්මෝලින් මිදී නිදහස් වෙන්න ප්‍රතිකර්ම උපකර්ම සම්‍යක් ප්‍රයෝග කරන්න පුළුවන්.
අවසරයි ගරු ස්වාමීන් වහන්ස, මෙත්තානුපස්සනාව වැඩිමෙන් පටිගෙන් සම්පූර්ණයෙන් ඉවත් විය හැකිද?
දැන් මහා රාහුලෝවාද සූත්‍රයේ තියෙනවා 99 වෙනි පිටුවේ මෙත්තං රාහුල භාවනං භාවේහි මෙත්තං හිතේ රාහුල භාවනං භාවයතු සෝ ව්‍යාපාදෝ සෝ පහිස්සති. මොකද මෛත්‍රී භාවනා කිරීමෙන් කරන්න වෙන්නේ ව්‍යාපාදය, වැය වෙන පැත්ත දෙවෙනි පාදය පහිස්සති. දැන් ඇහුවේ පටිගයනේ, පටිගය උපේක්ඛං රාහුල භාවනං භාවේහි උපේක්ඛං හිතේ රාහුල භාවනං භාවයතු යෝ පටිගෝසෝ පහිස්සති. එනිසා මේ රාහුලවාද සූත්‍රයේ පොඩි ළමයෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අසුභ, අනිච්ච සංඥා, ඒ වගේම නිබ්බිදා, විරාගා, නිරෝධා, පටිනිසංග සියලුම දේ, ඒ වගේම ආනපාන සති සියලුම දේ විග්‍රහ කරලා තියෙනවා. දෙපැත්ත කොහොමද අස්සපස්ස කරන, මොකද්ද මෛත්‍රිය කිරීමෙන් හිතෙන් අයින් කරන්න පුළුවන් වෙන ව්‍යාපාදය, කරුණං භාවනා කරලා අයින් කරන්න පුළුවන් වෙන විහිංසා, අනුන්ට හෝ තමන්ට මේ නිවන් මගට තියෙන කරු අයින් කිරීමෙන් විහිංසාව හිතෙන් අයින් වෙනවා. කරුණං කියන්නේ, කරු කියන්නේ බාධක, තමන්ගෙත් අනුන්ගෙත් නිවනට බාධක තමා කරු. ඒවා නං කියන්නේ නැති කිරීම, ඒ අනුව විහිංසාව හිතෙන් සහමුලින්ම පහිස්සති. ඒවගේම මුතිතං භාවයතෝ අරති, අරති විරති කියන එකේ අරති කියන තත්ත්වය හිතෙන් අයින් වෙනවා. ඒ වගේම අසුභං රාගය ප්‍රහාණය වෙනවා, අනිච්ච සංඥා අස්මිමානය අරහත් බලයට යන ගම්ම අස්මිමානය තමා, අනිච්ච දුක්ඛානත් තමා මෙනෙහි කළ යුත්තේ. එනිසා එක එකම හිතෙන් අර වැරදිදේ ප්‍රහාණය කරන්නත් ආන කළ යුතු දේත් මේ මහා රාහුලවාද සූත්‍රයේ, තව හුඟ තියෙන රාහුලවාද සූත්‍රයේ, මේ අපි කොටසක් විතරක් වැදගත්ම කොටස විතරයි අරගෙන තියෙන්නේ. ආපෝ තේජෝ ආයෝ පඨවි අර අට අරස ධාතු සියලු දේ විග්‍රහ කරලා තියෙනවා මුල් කොටස.
ගරු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි, මට ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි දැන් අපි කරන මේ රැකියාවල්, මේ අපේ අපි කරන දේවල් අපි සංසාරේ ණය ගෙවන්න අපිට උරුම වෙන දේවල්ද? දෙවැනි එක දැන් මගේ යාළුවෝ කීප දෙනෙක් එකතු වෙලා ඒගොල්ලෝ කතා කළා මේ රූපලාවන්‍යාගාරයකට මුදල් යොදවන්න, මම රූපලාවන්‍යාගාරයක් පවත්වන්න මේ මුදල් යොදවන්න යාළුවෝ කීප දෙනෙක් එකතු වෙලා, මම ඒකට විරුද්ධ වුණා. يعني මිනිසුන් වන්දන වගේ දේවල් අපිට පව් සිද්ධ වෙනවා නේද මේ වලින් හම්බ කළත් කියලා. ඒ ගැන ඔබතුමාගෙන්
ඒක ඉතින් මෙහෙමයි, ඒක තමන් තමන්ට ලැබෙන රැකියාවල් රස්සාවල් යම් ආකාරයකට හේතුඵල ධර්මයට අදාළවයි ලැබෙන්නේ. දැන් අපි හිතමුකෝ එක්කෙනෙක් යුද්ධ බටයෙක් වෙලා රස්සාව හම්බු වෙනවා කියලා. යුද්ධ බටයෙකුට මේ රස්සාව හම්බු වෙන්නේ හේතුවක් නිසා, ඵලයක් නිසා. දැන් තව එක්කෙනෙකුට ලෙඩ්ඩුන්ට සුව කරන දොස්තර මහත්තයෙක් හරි හෙදියක් හරි රෝහලක රස්සාවක්. තව කෙනෙකුට ඉස්කෝල එක දරුවන්ට ඇහැපාදන්න ගුරුවරයෙක් වෙනවා. ඒ මොකද? ඒවා හේතු ඵල. ඒ නිසා මේ කර්ම ශක්තිය, කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු, මේක හේතුව තමයි කරගත්ත ක්‍රියාව නිසා ඇති වෙන කම්මේ. ඉතින් ඒක නිසා ඒ අනුවමයි අපිට දැන් ඵල විපා. හැබැයි අපිට ඕනම වෙලාවක දැන් යුද්ධ බටයක් වුණත් තව ඔය නොයෙකුත් වැරදි රස්සාවල් කළත් ඒ පුද්ගලයාටත් දැන් කර්මය ප්‍රතිකර්ම කළා උපකර්ම කළා සම්‍යක් ප්‍රයෝග කළා දැන් වර්තමානයේ මොහොත වෙනස් කරන්න පුළුවන් නම් මොකද වෙන්නේ ඒ පුද්ගලයාට පුළුවන් කම්මක්කය කරලා ඒකෙන් අදම මිදී නිදහස් වෙන දැම්ම මිදී නිදහස් වෙන ඉතින් ඒක නිසා දැන් යුද හමුදාවේ ඉන්න සෙබලෙකුට උනත් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පතුරවල තමන්ගේ රස්සාව කරගෙන යන්න බැරි කමක් නැහැ පුළුවන් ඒ අනුව නිවන් දකින්න ඒක බාධාවක් නැහැ දැන් මගද මනසක් තියෙන නිසා මිනිස් ගුණ ධර්ම වඩා වර්ධනය කරගෙන අරිය ගුණ ධර්ම වඩා වර්ධනය කරගෙන ඒක නිසා වර්තමාන මොහොතේ තමන් විසින් කරන කියන හිතන දේ ආනපාන සති සමාධියට ගලපා බලන එක තමයි ඒ අතීතේ මොනවා කරලා තිබුණා කරන්න ඕන ඒ නිසා ඕනම කෙනෙකුට පුළුවන් වර්තමානයේ තීනසු චරිතේ හිටලා තීනසු චරිතෙන් ඉවත් වීමෙන් මගඵල ලබන්නට උපකාර වන ඔය සත්තරාණ කුසලම පියවර හතෙන්ම උදුරා ගන්න. ඒ නිසා කිසිම කෙනෙකුට තමන්ගේ නිවන් මඟ වහා ගන්න තමන් හරියට වැඩේ කරනවා නම් ආනපාන සති සමාධිය පිහිටලා කටයුතු කරන්න.
ගරුණී ස්වාමීන් වහන්ස දැන් සියල්ල හටගන්නේ හේතුඵල ධර්මයට අනුව නම් මේ නියාම ධර්ම පහ වෙන මේකක්ද ඒක බුදුන් වහන්සේ
හේතුඵල ධර්මයට හේතුඵල ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ නියාම ධර්ම පහට අදාළවමයි. උත් දෙකක් නෙමෙයි එකයි. හේතුඵල ධර්මයේ කියන්නේ හේතුව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අර නියාම ධර්ම පහට අදාළව. හේතුව හොඳ වෙන්නේ නරක වෙන්නේ ඒ චේතනහම් භික්කවේ කම්මං වදාම. එනිසා මේ සියලු දේ අන්තිමට එකකටමයි එන්නේ.
ඒ නියාම ධර්ම පහ බුදුන් වහන්සේ දේශනා කළා.
ඔව් අප්පා බුදුහාමුදුරුව බොහොම පැහැදිලිව මේ නියාම ධර්ම පහ විග්‍රහ කළා කියලා.
ගරු ස්වාමීන් වහන්ස මට දැනගන්න අවශ්‍යයි මේ සමහර ධර්ම දේශනා කරනකොට ස්වාමීන් වහන්සේලා සමහර අය කියනවා අපි කෙනෙක් මැරුණාම ඒ ගමම උප්පත් කියලා බලනවා කියන සමහර අය කියන මේ අන්තරාභවයක් ගැන සඳහන් කිරීමක් කරනවා ඒ ගැන මට දැනගන්න අවශ්‍යයි. ඒකේ සත්‍යතාවය දැනගන්න.
ඒ දෙකම ඉතින් නොදැන කියනවා වෙන්නත් පුළුවන්. තේරුමක් නැතුව කියනවා වෙන්නත් පුළුවන්. ওই දෙකම හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. දැන් මෙතන ඉන්න සියලුම දෙනා මැරෙනවා. නොමැරෙන කෙනෙක් නැහැ. හැබැයි දැන් යම් කිසි කෙනෙක් මැරුණට පස්සේ තමන් පුරුදු කරගත්ත පුහුණු කරගත්ත අදිය අදාළවයි ගති නිමිත්ත එන්නේ. නිමිත්තට අදාළවයි ගති පටිසන්ධිය. ගති පටිසන්ධියට අදාළවයි ගතිරුව ගතිගුණ ගතිඵල ලැබෙන්නේ. දැන් ඒ පුද්ගලයා යම් ආකාරයකට මේ ඕපපාතිකව උපදින ගතියක් භූත දේව ගති පෙරේත ගති භූත ගති දේව ගති බ්‍රහ්ම ගති පුරුදු කරගෙන පුහුණු කරගෙන තියෙනවා නම් ඒ පුද්ගලයා උපදින්නේ කොහොමද? ඕපපාතිකව මේ මැරෙන අයගෙන් වැඩි දෙනෙක් උපදින්නේ ඕපපාතිකව. භූතය වෙලා පෙරේතය වෙලා ඉපදෙන සියලු දෙනාට අම්මා කෙනෙක් ඕන්න දඩු ගැබකට යන්න ඕන්න තාත්තා කෙනෙක් ඕන්න තැනක් ඕන්න බිමක් ඕන්න කිසි දෙයක් අවශ්‍ය නැහැ. මෙතනින් අනුවසාන චුතිසිත අවසාන වූ ගමන් ඕපපාතිකව පූර්ණාංග සහිතව භූතෙක් වෙලා දෙවියෙක් වෙලා පේතෙක් වෙලා බ්‍රහ්මයෙක් වෙලා ඉපදිනවා. ඒ අයට අන්තර්භවයක් නැහැ. ගන්ධබ්බ වෙන්නේ නැහැ. දඩු ගැබකට මං කුසකට යන්න ඕනේ නැහැ. 90%ක් වෙන්නේ මොකද? දැන් තල 31කින් 29ක්ම ඕපපාතික. තල දෙකක් තියෙනවා ඕපපාතික නැහැ. අණ්ඩජ දලාබුජ. දැන් මිනිස්සු සියලු දෙනා මව් කුසකින් දරු කුසකින් මිසක් කිසි වෙන ක්‍රමයකින් උපදින්න බෑ. අර නලදරුව වුණත් මෞකුසකින් තමයි උපදින්නේ. ඉතින් ඒක නිසා ඒ වගේ එහෙමනම් කුරුල්ල මාළු ඔය කූඹි සර්පයි සියලුම දෙනා බිත්තර වලින් උපදින්නේ. දලාබුජ. ඒක නිසා එක්කෝ මේ අණ්ඩජ හෝ දලාබුජ කියන කොටස් දෙක බිත්තරයකින් හෝ මෞකුසකින් උපදින සියලුම දෙනා විතරයි එකපාරට මව් කෙනෙක් හෝ පියෙක් හෝ මේ කර්ම ශක්තියක් හෝ ණය ගන්න දෙනුවන්නේ. එනිසා එක්කෙනෙක් මැරෙනකොටම අර ගන්ධබ්බයව බාර ගන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලැහැත්ති වෙලා නැහැ. ඒ නිසා අර ඔය අණ්ඩජ දලාබුජ කියන දෙකෙන් හතරක් තියෙනවා, සංසේජ්ජද ඕපපාතික. අර ඕපපාතික කියන එකට කිසිම අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් ඕන්නේ, සංසේජ්ජද කියන එකටත් ඕන්නේ. නමුත් අණ්ඩජ දලාබුජ කියන දෙකට අම්ම කෙනෙක් ඕන, තාත්තා කෙනෙක් ඕන, බිමක් ඕන, තැනක් ඕන, මව් කුසයක් ඕන, බිත්තරයකට ඇතුල් වෙන්න ඕන, එක්ක මව් කුසකට ඔක්කන්ති වෙන්න ඕන. ඒ නිසා ඒ අයට ණය ගන්න දෙනුවකට අදාළවයි, ණය තියෙන තැනකට මිසක් අම්මයි මව් කුසකට යන්න බෑ. එතකොට ඒ ණය ගන්න දෙනුව සම්පූර්ණ වෙනකම්, එහෙම නැත්නම් ඒ ණය තියෙන තැනට යනකම් අන්තර්භවික හැටියට යම් කාල පරාසයක් අර කාලංගරෝති කියන කෙලෙස් පොදියත් අරගෙන ඔක්කන්ති වෙන්න ඉන්න ඕන. ඒ නිසා ඒ කොටස් දෙකකට පමණයි අන්තර්භවික වෙන්න පුළුවන්. අර ඕපපාතිකව ඉන්න කිසිම කෙනෙක් උපදින 90%ක් විතර උපදින ඕපපාතිකව ඒ කිසි කෙනෙකුට අන්තර්භවයක් අන්තර්භවික වීමක් ගන්ධබ්බ තත්වයක් නැහැ. එතකොට ගන්ධබ්බ කියන தત્ත්වය අන්තර්භවික කියන தત્ත්වයේ තියෙන්නේ යම් කිසි කෙනෙක් මව් කුසකින් හෝ විතරයකින් උපදිනවා නම් පමණයි. මොකද ඒ ඇයිට අර එක පාට අම්මා කෙනෙක් ලැහැත් වෙලා නැහැ. එයාට යන්නත් බෑ ණය තියෙන තැනකට මව් කුසයකට මිසක්. ඒ නිසා දැන් කෙනෙක් මැරුණාම එයා නැවතත් එයාගේ ගතිය මනුස්ස ගතියක් නම් එක තිරස්චීන ගතියක් නම් ඔය ගති දෙකින් එකක් තමයි තියෙන්න ඕන. ඒ ගති දෙක තියෙනවා නම් ගන්ධබ්බ අන්තර්භවික කියන தත්වයේ ඉන්නවා. අර මව් කුසක් හෝ බිත්තරයක් හෝ හොයාගන්න තාක්කල් සංසිද්ධද කියන එකටත් අවශ්‍ය නැහැ. සංසිද්ධි කියන්නේ ඔය තැනක් නැ බිමක් නැ කොහේ හරි කුණු වලක ඉබේම ඔය උපදින බොහෝ සත්තු ඉන්නවා. ඔය මැස්සෝ වගේ දේවල් බොහෝ සුද්‍ර ජීවීන් වගේම බොහෝ කොටසක් ඉන්නවා සංසේජලු කියන ආකාරයට උපදින. ඒත් අම්ම කෙනෙක් නෑ, තාත්තා කෙනෙක් නෑ, මං කුසේකට යන්න අන්නජ දලාබුජ නෑ. හැබැයි ඕපපාතිකත් නෙමෙයි. ඒ නිසා මේ බොහොම සුළු කොටස විතරයි ඔය කියන අන්තර්භවික තත්ත්වයෙන් උපදින්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අපි අනිච්ච දුක්ඛ අනාත්ත තුලින් ඊට පස්සේ අපි බුද්ධානුස්සතිය මෙනෙහි කිරීමේදී අපි නිබ්බිදා කියන தത്വයට පත් වුණාම කියන්නේ ආශ්වාදයක් නොලබ ඉන්නකොට
නෑ. නිබ්බිදා කියන්නේ බැඳිච්ච බැම්මෙන් නිදහස් වීම. බැම්ම ඊට පස්සේ සකස් නොකිරීම. බැම්මෙන් නිදහස් වීම. නිබ්බිදා බාණෙන් නිදහස් වීම නිබ්බිදා. දැන් බැඳෙන්න යන බැම්මෙන් නිදහස් වීම තමයි නිබ්බිදා.
එතකොට අපි ඒ තුලින්ම අපි මේ රවුම් ගහන එකත් නවත්තනව නේද?
රවුම් ගැහිම නැවැත්තුවොත් බැම්මට බැඳෙන්නම නවත්තනවා. රවුම් ගැහුවොත් වැරදි විදිහට බැම්මට බැඳිනවා.
එතකොට විරාගානුපස්සනාව, පටිනිස්සග්ගානුපස්සනාව මේවා ඉබේම වැඩෙනවා.
ඒවා ඊට පස්සේ නිබ්බින්දං විරජ්‍යති. නැතුව නිබ්බින්දන් නැතුව විරාජ්‍යති නැ, විරාගය නැ, නිරෝධය නැ, පටිනිසග්ග නැ. අනිච්ච දුක්ඛ අනාත්ත නැතුව නිබ්බින්දති නැ. මේක අනුක්‍රමිකයි, අනුපූරකයි, අනුපුබ්බංගමයි.
ඒ එකටම සිදුවෙන දෙයක්ද ස්වාමීන් වහන්සේ? කියන්නේ වෙන වෙනම නෙවෙයි ඒක, එකටම.
ඔව් එකටම වගේ මේක හිතේ සිදුවන දෙයක්.
රහතුන් වහන්සේ
මට ඇඟෙනවේ පංච උපාදාන ස්කන්ධය එකම ක්‍රියා සද්ධතියක් හැටියට. ඔව් එකමයි. ඒ පංචස්කන්ධයම උපාදානය කරගන්න පුළුවන් වෙන්නේ එකම අර දෙවරකට තුන්වරකට කොටස් කර කර බෙද බෙද බෑ. හැබැයි මුදුරුව මේක අතහැරීමේ පහසුව සඳහා, බෙදා බැලීමේ පහසුව සඳහා, මේකෙන් නිදහස් වීමේ පහසුව සඳහා බෙදලා කොටස් පහකට බෙදලා පෙන්නුවා. එකයි කළේ.
එකම ක්‍රියාසද්ධතියක් හැටියට බලන විට හිතේ බොහෝ විට අවුල් අඩු වෙනවයි කියලයි මට
හිතෙන්නේ. එහෙම හිතන්නත් පුළුවන්. නමුත් අනිත් පැත්තටත් හිතන්න පුළුවන්. මේක යම් ධර්මයක් තේරුම් ගත්ත පුද්ගලයෙකුට බෙදලා බැලුවහම තේරුම් ගන්න පුළුවන්. ඒකයි බුදුහාමුදුරුවෝ බෙදලා බලන්න ඉගැන්නුවේ. දැන් බුදුහාමුදුරුවෝ කළේ විභජ්‍යවාදය හැටියට විභජනය කළා. දැන් ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජන විවරණ උත්තානිකම්මන්ති. උත්තානිකම්මන්ති කියන්නේ අර අනුත්තර නිවනට උපකාර වන ආකාරයටයි මේ පඤ්ඤපනා පට්ඨපනා විභජන විවරණ කළේ. අර එකට ගෙඩියේ හැටියට දෙක අපිට තේරෙනකොට තමයි අපි දකින්නේ සත්‍යයේ පුද්ගලයක් හැටියට අල්ලගන්නේ, ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ, තරහ යන්නේ. දැන් ඔය අපි හිතමුකෝ තරහකාරයෙක් කියලා. අපි මේ තරහකාරයව අර ගේසාලෝමා නකාදන්තා සචෝ කියන මේ ආකාරයට පටිකුල මනසිකාරයෙන් දැක්කොත් අපි ඔය මිනිහා එක්ක තරහ කරලා තරහ වෙනවද? නැහනේ. මෙතන තරහ වෙන්න පුද්ගලයෙක් නැහැ කියලා දකින්න. ඇත්ත ඇටි ඇටියට දකින්න පුළුවන් වෙන්නේ මේ බෙදලා බලන්න. ඒ වගේම මේ රූප වේදනා සංඥා සංකාර විඥානත් චක්කු සෝත ගාන ජීවා ගාය මනෝ මේ ආකාරයට නොඑක ආකාරයට බෙදලා බලන්න පුරුදු වුණාම මේ අනිච්ච දුක්ඛ අනාත්ත යථා පරිදි තේරුම් ගන්න පහසු වෙනවා.
ස්වාමීන් වහන්සේ, අපි ධර්මානුකූලව අහලා තිනවා මේ සත්‍ය සසරේ සැරිසරාගෙන යනකොට උපදින්නේ සතර අපායේ උපදිනවා. ඒ විදිහට මනුෂ්‍ය ලෝකෙ පිදිනවා මිනිස් විදිහට, දිව්‍ය ලෝකවල පිදිනවා දෙවියෝ විදිහට, බ්‍රහ්ම ලෝකවල උපදිනවා බ්‍රහ්මයෝ විදිහට. එතන මේ අපි අහලා තිනවා මේ යක්ඛ උපදින්නේ කොහෙද?
ඕක මේ ගෝත්‍රය. යක්ක කියන්නේ යකඩ වැඩ කරපු මිනිස්සු කොටසක් හිටියා ඒ කාලේ හෙළවීමේ. ආරක්ෂක වැඩ කරපු මිනිස්සු කොටසක් හිටියා, ඒ මිනිස්සු රක්ෂ. යකඩ වැඩ කරපු මිනිස්සු යක්ක. ඒ වගේම මේ ගොවිතැන් වැඩ අරවා මේවා විද්‍යා ශාස්ත්‍ර ඉගෙන මිනිස්සු හිටියා, ඒ මිනිස්සුන්ට කිව්වා දේව. ඒ වගේම වෙළඳාම නාවික වැඩ කරපු මිනිස්සු කොටසක් හිටියා නාග. ඒ කාලේ මිනිස්සු කරන වැඩ අනුව, කරපු වැඩ රස්සාවල් අනුව ගෝත්‍ර හතරකට බෙදුවා දේවා නාගා මහිද්දිකා කියලා. දේව නාග මහිද්දිකා කියන්නේ මිහිතලේ ආරක්ෂා කරපු මහිද්දිකා යක්ෂ රාක්ෂ. ඒ කොටස් හතර තමයි සිව් හෙළය. මේ හෙළේ යක්ක කියන්නේ මිනිස්සු. හොඳට ආටානාටිය සූත්‍රය බලන්න. යක්ක පෝතිකාවා පෝතිකාවා යක්ක උලාරා යක්කා. මෙහෙම හොඳ යක්කුත් ඉන්නවා, නරකයක්කුත් ඉන්නවා. ඔය සාතාගිරේ හේමවත ආලවක මේ වගේ අය කවුද? යක්ක ගෝත්‍රයේ මිනිස්සු. දැන් අදත් ඉන්නවා යක්ෂ ගෝත්‍රකෙන් ආපු, ඒ පරම්පරාවෙන් ආපු මිනිස්සු. ඒ යක්ක ගෝත්‍රයේ ලේ තියෙන මිනිස්සු අදත් ඉන්නවා. ඒ වගේම නාග ගෝත්‍රයේ ලේ තියෙන මිනිස්සු අදත් ඉන්නවා. දේව ගෝත්‍රයේ මිනිස්සු අදත් ඉන්නවා. දේව ගෝත්‍රයේ තාම පරපුරෙන් පවත්වාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. දේව පුර, දේව සුරේන්ද්‍ර, ඔය කියන්නේ දේව නාරායන ඔක්කොම තාම තියෙනවා ඒ නම්වත් අඩු වශයෙන්. ඉතින් ඒක නිසා දැන් ඒගොල්ලෝ මේ නම් පරපුර පවත්ුණාට ඒගොල්ලන්ගේ අර ගති අනුව තමයි ඒ කාලේ ඒ නම් දැම්. එනිසා යක්ක කියන්නේ කිසිසේත්ම අපිට හද මවලා තියෙන මේ දල දෙකක් දාපු යක්කු නෙමෙයි. තේරුණා? ඔය සාහිත්‍යකාරයාට මේක මේ පෙන්වන්න බැරි වුණා. සාහිත්‍යකාරයා කලේ යක්ක ගෝත්‍රයට දල දෙකක් දැම්මා, දේව ගෝත්‍රයට ඔටුන්නක් දැම්මා, නාග ගෝත්‍රයට නයිපෙනයක් දැම්මා. මෙහෙම වෙනත් කළා සාහිත්‍යකාරයෝ ඕවා විකෘති කළා මිනිස්සුන්ට පෙන්නවා. මොකද යක්ෂ ගෝත්‍රිකයෝ බොහොම දරුණු මිනිස්සු. යකඩය වගේ වැඩ කරපු මිනිස්සු යකා වගේ වැඩ කරනවා කියන්නේ ඒකයි. මේ ළඟ හිටියාලවක යක්ෂයා. ඔය කිලෝමීටර් ගානක් එහා පැත්තේ තියෙනවා අදත් මේ ආලවක යක්ෂයාගේ අර හිටිය බුදුහාමුදුරුවෝ ඇවිල්ලා දමනය කරපු ගුහාව. ඔන්නම් බලන්න යන්න පුළුවන්. ඔය අලව් කියන්නේ අලව් රට, මෙහා පැත්ත එහා පැත්ත ආලවක යක්ෂයාගේ අලව් රට. ගංගෙන් දෙපැත්තේ අදත් අලව් කියන්නේ ආලවක යක්ෂයාගේ රටම තමයි.
අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ යක් ගැන කතා කරනකොට මම අහලා තියෙනවා එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් යකෙක් බැඳගෙන වැඩ ගත්තා කියලා.
ඔව්, ඒ කාලේ යකෙක් බැඳගෙන වැඩ ගන්න නැති එකයි.
එතකොට
අර යකඩ වැඩ කරන මිනිහෙක්ව බැඳ ගන්න වැඩ ගලහම යකඩ බැඳ යක්ක වැඩ. හැබැයි ඔය කියන හැබැයි තව තියෙනවා භූතයෙක් බැඳගෙන වැඩ ගත්තා කියලා. ඒක එක. භූතයෙක් බැඳගෙන වැඩ ගන්න කියන්නේ මේ යంత్ర මන්ත්‍ර තන්ත්‍ර වැඩ ගත්තා කියන එක. තේරුණාද? ඒක වෙන එක. ඒ තමත් කාලෙක ඔය යක්ෂනාග දේව කුම්භාන ගෝත්‍රවලට පෙර දැන් ඊට පෙර මේ හෙළබිමේ හිටියේ කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලෙන් පස්සේ ගෝත්‍ර දෙකක් හිටියා. කොටස් දෙකකට බෙදුවා. සුරාපානය කරන මිනිස්සු සුර ගෝත්‍රයට, සුරාපානය නොකරන මිනිස්සු අසුර. සුර අසුර දෙපැත්තක් හිටියා. ඒ දෙකේ යුද්ධයක් ආවා. රා බොන මිනිස්සුයි නොබොන මිනිස්සුයි. ඒක තමයි සුර අසුර. මේ යම් ක්‍රියාවක් නිසා තමයි අතීතේ ඔය ඊට පෙර බලි තරු රාවණ හොම බෙදුවා. එක එක කාලෙට මිනිස්සුම තමයි ඔය කාවවත් බෙදුවේ. දැන් අද අපි බෙදලා තියෙනවා දෙමළ මිනිස්සු, මුස්ලිම් මිනිස්සු, සිංහල මිනිස්සු හැටියට. ඔක්කොම මිනිස්සු යම් හේතුවක් නිසා මේවා බෙදලා තියෙනවා. කලින් කලට බෙදීම් වෙනස් වෙනවා.
ගරු ස්වාමීන් වහන්සේ, අර සතුන් උපදීම සම්බන්ධ මීඩියෙත පොඩ්ඩක් සාකච්ඡා කරා. එතෙන්දී මට මම ඉතින් අහලා සහයෝගීව අත්දැකීම දැකලා තියෙන අවස්ථාවක් පැහැදිලි කරගන්න ඕනේ. අපි දැන් පණුවෙක් සමනි පොළවේ ඉන්න පණුව බිත්තර වලින් උපදින්නේ. දැන් ඒ පණුවෙක් දෙකට කැපුණොත් එහෙම ඒ පණු දෙන්නේ කැදෙනවා. ඒ අවස්ථාවක් කොහොමද අපි පැහැදිලි කරන්නේ? මේ
ඒ වගේ සත්තු ඒ දෙකට කැපුවොත් යන සත්තු බිත්තර වලින් උපදින නෑ නෙමෙයි. ඒවා සංසේජද. ඔය දැන් නොයකුත් දැන් ඔය ගැඩවිල්ල වගේම ඒ කියන්නේ ඔය තව ඇමීබාව ඒ වගේ සත්තු සංසේජද. ඒ වගේ සත්තුන්ට දෙකට කැපුවාම ආයි විඥානය දෙකට කැපිලා යනවා. දෙකේම ශක්තිය දිනනවා. රතු දෙන්නෙක් හැටිය. ඒ වගේ තියෙන සංසේජද ඒවා. විතරකින් හැදුන්නේ නැහැ එහෙම. විතරෙන් තියෙන එක විඥානයයි. අර වගේ සංසේජද විඥාන ගණනාවක් තියෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අර කලින් කිව්වා ගන්ධබ්බ රට සම්බන්ධව අහන්නේ. දැන් කෙනෙක් මිය ගියාම ඒ කර්ම ශක්තියක් නේ, විඥාන ශක්තියක් හෝ මොකක් හරි කර්ම ශක්තියක් නේ එතන නිකුත් වෙන්නේ. ඒක මේ තවත් තැනකට යනකම් අතරමගේ ශක්තියකට ඉන්න පුළුවන්ද ඒක?
ඔව්, කාලම් කරෝති කියන්නේ කෙලස් පොඩිය මනෝමය කය තියෙනවා. ඒ මනෝමය කය තුල කර්ම බීජ තියෙනවා. තාම මේ කර්ම බීජයක් පැල කරලා උප්පජ්ජති උනේ නැහැ. ඒකයි
කුඩල්ලගේ උපමාවක් එහෙම තියෙනවා. තැනක් අල්ලගෙන
කුඩල්ලගේ උපමාව තියෙන්නේ අර ඕපපාතිකයට.
දැන් දෙවිලෝකයට යන කෙනෙක් වුණත්
දැන් දෙවියෝ භූතයෝ පෙරේතයෝ සියලු බ්‍රාහ්මියෝ තල කීයක් තියෙනවද? තල 31න් 29ක්ම ඔය කොටසට ආවිච්චි. ඒ සියලු දෙනා මෙතනින් එක මෙතනින් දැන් චුති වෙනකොට එක චිත්තාක්ෂණයක් තුලම එයා ඕපාතිකව අංග සම්පූර්ණව එක භූතයක එක පෙරේතෙක් එක දෙවියෙක් එක බ්‍රාහ්මියෙක් වෙලා එතන උපදිනවා. ආයි කාගේවත් බලපෑමක් අවශ්‍ය නැහැ. ඒක ඕපපාතික. කාටවත් නවත්තන්නත් බෑ.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මේ ව්‍යාපාදයේ පටිගයයි කියන එකේ වෙනස මොකද්ද?
දැන් ව්‍යාපාදයේ පටිගය තරහ, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, රෝධ, විරෝධ මේ වගේ නොයෙකුත් වචන තියෙනවා මේ වැය වෙන පැත්ත. ව්‍යාපාදී කියන්නේ මොකද්ද? පහළට යන වැය වෙන පැත්ත. දැන් තරහ, වෛරය, ක්‍රෝධය, ව්‍යාපාදී, ඊර්ෂ්‍යාව, ද්වේෂය මේ සියලු දේ පහළට යන පැත්ත. පහළට කියන්නේ අපායට, දුගතියට යන පැත්ත ව්‍යාපාදී. දැන් තරහක්, වෛරයක්, ක්‍රෝධයක් යම් කිසි කෙනෙක් හිතට ගත්තොත් ඒ පුද්ගලයා දවසෙන් දවසම දවසින් දවසම යන්නේ කොහාටද? වැය වෙන පැත්තට, දුගටියට, අපායටම යනවා. ඒ වගේම අනිත් පැත්ත මෙත්තා, කරුණා, මුදිතා, උපේකා ගත්තොත් සුගතියට යන පැත්ත.
පටිගය කියන්නේ ස්වාමීන් වහන්ස?
ඈ?
පටිගය එතකොට?
පටිගය කියන්නේ තමන්ගෙම වරදක් නිසා තමන්ම ගැටෙනවා. තමන්ගේ වරදක් නිසා, තමන්ගෙම වේගයක් නිසා, ආවේගයක් නිසා තමන්ම ගැටෙනවා නම්, ගැටයක් ගහගන්න ඕන නම්, ගැට හදාගන්න ඕන නම් ඒක පටික. දැන් මිනිස්සු සියදිවි හානි කරගන්නේ, ඔළුව ගලේ ගහගන්නේ, ඔළුව හප්පගන්නේ, තමන්ගෙම අත කපාගන්නේ, අර තව නොයෙක් ඒවා කරන්නේ. හිටපු ගමන් ගෑන් ළමයි තමන්ගෙම කොණ්ඩෙත් කපාගන්නේ කපාට. මොකද්ද? පටික. ඒකත් එක්ක තරහ. ඒක තරහේ එක්තරා කොටසක්. ඒක කාගේවත් දැන් අනුන්ට ගහනව නෙමෙයි. කාටද ගහගන්නේ? තමන්. ඒක පටිග.
අවසර ස්වාමීන් වහන්සේ, දැන් අපේ සිතට බොහෙලාට රාග හරි දේශ හරි අරමුණක් මේ ආවම, සිතුවිල්ලක් ආවම නිතරම මෙනෙහි වෙන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා. මේවා නිත්‍ය නෑ, සුඛ නෑ, අත්ත නෑ කියලා හිතට එන්නේ මරණානුස්සතිය. ඉතින් එතෙන්දී ඊට පස්සේ තමා බුද්ධානුස්සතිය වගේ මේ මෙත්තානුස්සතිය වඩන්නේ මං. ඒක ඉතින් එහෙම වැරද්දක්.
මෙත්තානුස්සතිය ඉස්සෙල්ලා වඩන්න ඕනේ. වැරදි අරක.
අරක.
අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්න පුළුවන් මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය හොඳට තේරුම් ගත්තා. තේරුණාද? දැන් තරහක් ආවම අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩලා හරියන්නේ නැහැ එකපාරට. තරහක් ගත්තාම යදිදන් සබ්බ සංඛාර සමතෝ කරන්න මෙත්තානුස්සතිය වඩන්න ඕනේ පුරුදු වෙන කාලේ. පුරුදු වෙන අවස්ථාවේ අර අභිඤ්ඤයං අභිඤ්ඤාතං උනාට පස්සේ නම් ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්නත් ඕනේ නැහැ, නිබ්බිදම් මොකවත් ඕනේ නැහැ. එතෙන්දී ඕනේ එකයි, අනිසිතෝච විහරති නච්ච කිංචි ලෝකේ උපාදීති කියන එක තේරුම් ගත්තොත් යථාපරිදි ඒකම ඇති. එනිසා මේ ආනපාන සති සමාධිය මුල් අවස්ථාවේ තමයි ওই විදිහට වඩන්න ඕන. දැන් මේක හොඳට පුරුදු වුණාම, පුහුණු වුණාම, හොඳට හිත පදන් වුණාම ඕනේ මොකද? අර නොගැලපෙන දෙයක්, නොපෑහෙන දෙයක්, රාගය, ద్వේෂය, මෝහයෙන් හිතට ආපු දෙයක් සියලු දේ අපිට අයින් කරන්න පුළුවන් ආනපාන සති සමාධියේ සතර අධිපට්ඨානයේ පූර්ණ වෙන විදිහට. අනිසිතෝච විහරති නච්ච කිංචි ලෝකේ උපාදීති කියන කියව කියව ඉන්න ඕනේ නැහැ. හිතෙන් හිතවිල්ලක් විතර. ආනපාන සතිය සතර අධිපට්ඨානයේ සියලු දේ වැඩිනවා. ඒකනේ මහා සතර අධිපට්ඨාන සූත්‍රයේ මේ අනිසිතෝච විහරති නචකින්ජ ලෝකයේ උපාදිති කියන එක කීසරයක් තියෙනවද? 21 වරක් අවධාරණයෙන් ප්‍රකාශ කරලා පැහැදිලි කරලා දේශනා කරලා තියෙන 21 වරක්. ඒ තරම් ගැඹුරු ධර්මයක් මේක තියෙන.
ගරුතර ස්වාමීන් වහන්සේ මේ ජීවත් වීම සඳහා විලඳාමක් කරනවා කියන්නේ මේ බත් වාගේ දෙයක් විකුණලා
ජීවත් වීම සඳහා විලඳාමක් කරන එක හොඳයි.
ඒකට මේ
දැන් යම් ආකාරයකට ආනපාන සති සමාධියේ පිහිටා. දැන් තීන දුෂ්චරිතය වෙනවනම් ප්‍රාණඝාතය කරන්න වෙනවනම් අදින්නාදානේ කාමේසු මිච්ඡාචාරය ආයුතුලාභය ගන්න වෙනවනම් බොරු කියන්න වෙනවනම් මිනිසුන්ට අපහසුවට පත් කරනවනම් මිනිසුන්ගේ නිවන වහනවනම් කරු දානවනම් ඒක වැරදි වෙනවා.
එතකොට දැන් ඒගොල්ලෝ ඉල්ලනවා මේ එළවලු නැතුව මස් මාළු බිත්තර වගේ දේවල් තියනවා. ඔතන අපට ඒවා උයලා දී මෙමු පවස්තිත් දෙනවද? එතකොට මේ ආහාර පාන කරගන්න පුළුවන් වෙනවද?
දැන් ඒක දැන් එකක් තියෙනවා. දැන් උපාසකම්මට කවුරු හරි සාම්පුෘතය හරි පුතෙක් හරි දරුවෙක් හරි මස් ටිකක් ගෙඩෙට ගෙනත් දුන්නා. දැන් ගෙඩෙට ගෙනත් දීපු දෙක වීසි කරන එකද හරි උයල දෙන එකද? උයල දෙන්න ඕන අනිවාර්යෙන්. ඒක ඒක කිරීම චේතනාව නැත්නම් බඩගින්න ඉන්නවා. දැන් වියදම් කළා. දැන් අර මේ වැද්දෙක් සෝතාපට්ටි ඵලයට පත් වූ මොකද්ද ඒ වැද්දගේ නම? වාර්යාව සෝතාපට්ටි ඵලයට පත් වෙලා. හැබැයි වැද්දගේ නමස් ඔක්කොම ළමයින්ට උයලා දුන්නා. ඒ මස් ටික වීසි කළා නම් අපෝ මං සෝතාපට්ටි ඵලයට පත් වෙලා වීසි කළත් හරියනවද? නෑ. ඒක නිසා ගිහියෙක් හැටියට ඒ වගේ දේවල් කරන්න වෙනවා. හැබැයි එතෙන්දි ආහන පාන තේරුම් ගත යුතුයි. නිවැරදිව කරන්න පුළුවන්
මස් මාළු. එතකොට ඒවා කරාට
ඔව් ඉතින් දැන් ඊට පස්සේ ඒ ගෙනාපු මස් ටික උයල දෙන්න ඕන. නමුත් ඊට පස්සේ තමන්ගේ ඒ ගෙනාපු එක්කෙනාට කියන්න ඕන මේක පැහැදිලි කරලා දෙන්න ඕන මේ මස් දිගින් දිගටම ගෙනීමෙන් මේ වගේ දෙයක් පාපයක් සිද්ධ වෙනවා. මේ මස් මරන්න උදව් වෙනවා. ඒක ඉතින් කරුණු පහදා දීලා තමන් ක්‍රමානුකූලව ගෙනාපු මස් ටික අයින් කරන්න වීසි කරන්න හොඳ නැහැ. කඩේව නවත්තන්ද? ඉල්ලන නිසා දැන් දෙපැත්තක් වෙනවනේ. ඉල්ලන නිසා මස් මරණ මිනිහා මරනවා. එතකොට ඔයා ගේන්නම් මස් මරණ එක නවතිනවද? නවතිනවා. ඒක නිසා මේක හොඳට බලන්න ඕන. මේක තමන් ප්‍රාණඝාතයකට යම් ආකාරයකට සම්බන්ධ වෙනවා නම් අවුල් වෙනවා නම් ඒ වෙලඳාම වැරදි. ඒක යම් ඒකෙන් ලාභයක් ගන්න එක තමන්ගේ නිවනට වැරදි. ඒක නිසා ඒකත් තාන පානම තමයි. වෙන මොකක්වත් කළා හොඳයි. එහෙනම් ඔව් ඉතින් ඔයා කන හින්දා විකුණනවා, විකුණන හින්දා මරනවා. විකුණන්න නැන්න ඒ මිනිස්සු මරයිද? ඒ මිනිස්සු වෙන රස්සාවක් හොයාගන්න. දැන් දවසක් ගියා මාළු අල්ලන්න, දැන් විකුණන්න බෑ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මස් මැදීම නවත්තල වෙන රස්සාවක් කරනවා. දැන් කන හින්දා විකුණන්න හින්දා ලාභයක් ලැබෙන හින්දා ආදායමක් ලැබෙන හින්දා දිගට මේ මිනිස්සු මස් මරනවා. ඔයගොල්ලොත් විකුණනවා, අරගොල්ලොත් කනවා. දිගටම මේක යනවා. මේ සිල්මෑනිය ප්‍රශ්නයක් අහනවා. අවසාන ප්‍රශ්නේ දැන් වෙලාව පරක්කු වුණා. අහන්න.
සරයි ස්වාමීන් වහන්සේ, නවාංග ශාස්ත්‍ර ශාසනය අයිති වෙන්නේ බුද්ධ ධර්මයටද?
බුද්ධ ධර්මයට.
ඒ තියෙනව නේද?
ආගමේ නවාංග ශාස්ත්‍ර ශාසනයක් නැහැ. මොකද්ද නවාංගය?
බුද්ධයේ ව්‍යාකරණ.
ඔව් ඒ එකක්. ඒක සාහිත්‍යයේ තියෙන. නමුත් නවාංගය සෝතාපට්ටි මාර්ගයේ ඵලය, සකදාගාමි මාර්ගයේ ඵලය, අනාගාමි මාර්ගයේ ඵලය, අරහත් මාර්ගයේ ඵලය සහ අරහත්ත්වයට පත් වූ නමයක් තියෙනවා. ඒ නමේ තමයි මේ මේකේ ප්‍රතිඵලය. ඒක නමුත් ඊට පස්සේ කාලෙක සාහිත්‍යකාරයෝ ඔය සුත්ත ගෙයිය වේදල ව්‍යාකරණ මෙහෙම ඒ නමයකුත් හදාගත්තා. ඒවා සාහිත්‍යයේ ධම්මපදය කියන එක ඔය එකකටවත් අයිති වෙන එකක් නෙමේ. බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයෙන් කොටස් පද ගත්තා රජවරුන්ට සිටුවරුන්ට බණ කියන්න. නිවන් දකින්න නෙමෙයි. කිව්වෙම කොටද? යහපත් රාජ්‍ය පාලනයක් කරගෙන පාලනය යහපත් කරන්න මිනිස්සුන්ට ලෝකෙ හදන්න උපදෙස් දෙන්න ඒ බුදුහාමුදුරුවෝ කියපු ධර්මයෙන්ම කොටසක් අරගෙන පද අරගෙන පොතක් හැදුවා ඒක ධම්මපදය. ඒක තියෙන්නේ ලෝකෙ හදන්න. හොඳයි එහෙනම්. එහෙනම් කවුරුත් සාධුකාරයක් දීලා නැවතත් මේ ගාථාවන් කියලා පින්දි. එත්තාවතාචම්මේ පුඤ්ඤ සම්පදං සබ්බේ දේව තන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්මේ සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතීනං සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං තෝ සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං තෝ සුඛිතා වන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම්මේ මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ තුයාව නිබ්බාන් තියා.